බදාදා අධ්‍යාත්මික හෝරාවට සහසම්බන්ධ වන ආදරණීය කල්‍යාණ මිත්‍රේනි, පොත්වල තිබෙන දහම ඔළුවේ තිබෙන දහම ගොඩනැගිලි වල තිබෙන දහම ආ මතකයේ තිබෙන දහම මොනතරම් සීමා සහිතද, මොනතරම් අසරණද, දුර්වලද, එමෙන්න අජීවීද කියන කාරණය වටවටාත් අත්දකින සහ අත්දැකීම් වලින් සනාථ වන යුගයක සජීවී දහමක්, ජීවත් වන දහමක් මේ මොහොතට ආලෝකයක් වන දහමක් සඳහා හදවත් විවෘත කරන ගැඹුරින්ම ජීවිතය විවෘත කරන හෝරාවයි සීබුද්ධියට හෝරාවක් මේ බදාදා ආධ්‍යාත්මික අම්බලම. හිතවතුනි, ජීවත්වීම කෙසේ වෙතත් ජීවිතය ගැටගසා ගැනීම පිළිබඳ විශාල ප්‍රයත්නයක් ගන්නට දරන්නට සිදුව තිබෙන කාලයක භාවනාවත් ගැට ගහ ගන්නට සිදුනොත් ඒ පුදුමයට කාරණයක් නොවේ. විවිධ හේතු නිසා සත්වයන්ට සිදුවෙනවා ජීවිතේ ගැට ගහ ගන්නට. ඒ ධර්මතාව මනුෂ්‍යයාටත් පොදුයි. ඒ ධර්මතාව සාංසාරික හැම සත්වයකටම සාධාරණයි, පොදුයි. වර්තමානයේ ගත්තත් ආර්ථික ප්‍රශ්න නිසා දවසින් දවස ගැට ගහ ගන්නට සිදු වෙනවා. අද කොහොමද ගෙවා ගන්නේ, හෙට කොහොමද ගෙවා ගන්නේ, උදේවරුව, දහවල, රාත්‍රිය, සමහර විට ආර්ථික ප්‍රශ්නයක් නැති වුණත් ලොකු අසනීපයකින් රෝගයකින් පෙළෙන කෙනෙකුටත්, ඒ ප්‍රජාවටත්, රෝගී වුණු, ආතුර වුණු, ආබාධිත වුණු ප්‍රජාවට මේ ගැටලුව තිබෙනවා. කොහොමද මේ වේදනා සමග, අසනීප සමග ප්‍රතිකාර සමග ජීවිතයේ ඇදගෙන යන්නේ. දේවරුව දහවල රාත්‍රිය අද හෙට අසනීප හොඳ වෙයිද? මෙවේ වැඩි වෙයිද? ඒ ප්‍රශ්න. ආර්ථික හා අසනීප වලට අමතරව වයස නිසාත් වියපත් වීම, මහලු වීම, ජරා ජීර්ණ වීම නිසා ජීවිතය ඇදගෙන යන්න සිදු වෙනවා. කොහොමද මේ ගත් අඩිය බිමින් තියන්නේ? බිම තැබූ අඩිය කොහොමද ඔසවන්නේ? දැන් මේ ගැටලුව, මේ සරල උදාහරණයක්, වයසත් එක්ක වියපත් වෙන්න වෙන්න, කය දුර්වල වන්ට වන්ට, මනස දුර්වල වන්ට වන්ට මතුවෙන ගැටලුවක්. වියපත් වීම, ජරාවටපත් වීමත් ජීවිතයේ ඇදගෙන යන්න ලොකු බාධාවක්, බාධකයක්. ඒතර බාධා තුනක්. පළවෙනි කාරණේ ආර්ථික අර්බුද. සමහර විට එදා වේල කොහොමද, ඊළඟ වේල කොහොම වෙයිද, දැන් මේ වේල කොහොම හරි පිරිමහගත්ත ඊළඟ වේල, තමන්ගේ තමන්ගෙන් යැපෙන්නන්ගේ, ඒ වගේම අනිකුත් මුදලට ගන්න තිබෙන දේවල්. මේ පළවෙනි අර්බුදේ, ඒ අර්බුදේ උග්‍ර වුණාම ජීවත් වීම ඉවරයි. ජීවිතය ඇදගෙන යන්න වෙනවා, වේලෙන් වේලට, පැයෙන් පැයට, දවසින් දවසට. මේ ආර්ථික අර්බුදයක් නැති කාලෙක අවුරුදු ගාණක් එහාට සැලසුම් හදනවා, හදන්න පුළුවන්. හරි සතුටින් ඒ සැලසුම් අවුරුදු 5කට, 10කට, 20කට එහා සැලසුම් හදන්න පුළුවන්, කිසිදු ගැටලුවක් නැතිව. නමුත් දැඩි ආර්ථික අර්බුදයක් තියෙන අවධියක, යුගයක ඊළඟ වේල පිළිබඳවත් නිශ්චිත සාධිකය, ස්ථිර සාධිකය නැතිවන කල්ති වේලෙන් වේලට ජීවිතය ඇදගෙන ගෙත්, ඉතින් මොන තරම් අසාධ බියක් තිබෙනවද, ඒ අත්දැකීමම තමා දැනගන්න වෙන්නේ. පොතකින් නම් ඉගෙන ගන්නට බෑ, කිව්වට තේරෙන්නේ නැහැ. ඊළඟට මේ ආසාදිත වුණු, ඊටාම දරුණු රෝගවලින් ආසාදිත වුණු අවස්ථාවක ජීවත් වීමක් වෙන්නේ නැහැ. ජීවිතය ඇදගෙන යන්නේ වරුවෙන් වරුව, දවසින් දවස, දහවලින් රාත්‍රියට, රාත්‍රියෙන් උදා දැසනට ජීවිතය ඇදගෙන යන්නේ. එය මොන තරම් දුකක්ද කියන කාරණය, කායික හා මානසික මොන තරම් පීඩාවක්ද, වල මොන තරම් සැලසුම් හදනවද, හෙටට, ලබන සතියට, ඊළඟ මාසෙට, ඊළඟ අවුරුද්දට, තව අවුරුදු 5කට 10කට කිසිදු බාධාවකින් තොරව ලස්සන සැලසුම් හදන්න පුළුවන්. ඒ සැලසුම් පිළිබඳ හිතේ ලොකු විශ්වාසයකුත් තිබෙනවා. නමුත් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් වුණක්, බඩේ අමාරුවක් නොවේ. ටික කාලයක් පවතින සුව වේද නැද්ද කියන කාරණේ හරියට කියන්නත් බැරි. කාලයක් බෙහෙත් කරලා ලොකු සුවයකුත්ම ලැබිලා, හැබැයි තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන්න බැරි තරමට රෝගාතුර වුණාම තේරෙනවා මේ ජීවත් වීම ඉවරයි, දැන් ඉතින් ජීවිතේ ඇදගෙන යන්න වෙලා තියෙන්නේ. ඒකත් ලොකු දුරක් එකපාර ඇදගෙන යන්න බෑ, බොහොම පොඩි දුරක්. තුන්වෙනි කාරණේ තමයි කීවේ, බොහොම වයසට ගියාම, මහලු වුණාම, ඒත් එතන ලොකු සජීවී බවක් නැහැ. හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ලොකු සැලසුම් හදන්න බෑ කවදුර කාලයකට. සාමාන්‍ය හිතකට බෑ සැලසුමක් හදන්න බොහොම දුර කාලයකට. මේ කොහොමද ඊළඟ මොහොතේ ඊළඟ පැය කොහොමද ගෙවන්නේ? ඒ පැය කරන්න තියෙන වැඩ කොහොමද කරගන්නේ? සමහර විට ගෙයින් මිදුලට බහින්නේ කොහොමද? මිදුලේ ඉන්නකොට ගෙටේ එන්නේ කොහොමද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. සමහරට තව කවුරු හරි ඇවිත් අතින් අල්ලගෙන නැත්තම් රෝද පුටුව තල්ලු කරගෙන, එහෙමත් නැතිනම් වාරු අරගෙන තව කෙනෙක්ගේ එක්ක යන්න වෙනවා. එතකල් බලාගෙන ඉන්න වෙනවා. එහෙම නැත්තම් ඉතින් හරි අමාරුවෙන් හැරමිටියෙන් අඩියෙන් අඩිය හුස්මල්ලල්ල හති දාගෙන යන්න වෙන කාලෙක හිතවතුනි මොන අනාගත සැලසුම්ද? ඒ වගේම හතරවෙනි කාරණය යුද්ධයක් පවතින කාලෙක, ලොකු යුද්ධයක් තියෙන කාලෙක, විශේෂයෙන් රටවල් අතර යුද්ධයක් වෙන කාලෙක, ඒ යුද්ධයට මැදි වුණු ප්‍රජාවට සුන්දර සිහින නෑ. සුන්දර හීනයක් හදාගන්නටත් බෑ, දකින්නටත් බෑ. ලොකු හීනයයි. යුද්ධෙ කොයි වෙලේ ඉවර වෙයිද? දිනලා හෝ පරිදිලා හෝ නිරුපද්‍රිතව තමන්ට සහ තමන්ගේ අයට ජීවත් වෙන්න ලැබෙයිද? ඒ තමයි එකම හීනේ. ඉන් එහා හීනයක් නෑ. අර තිබුණු සුන්දර හීන එකක්වත් හැදෙන්නේ නෑ, හදාගන්නටත් බෑ. යුද්ධයකදී, යුද්ධයකට මැදි වුණාම පැයෙන් පැය හෝරාවෙන් හෝරාව හරි බයකින් චකිතයකින් තමා ඇදගෙන යන්න වෙන්නේ. ඉතින් මේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් මිනිස්සු අත්දකිනවා. වයසට යෑම මහලු වීම පිළිබඳ අත්දැකීම් අනිවාර්යෙන් මහලුනාට පසුවයි ලැබෙන්නේ. මේ අනිත් අත්දැකීම් ඕනේ වෙලාවක කෙනෙකුට ලැබෙන්න පුළුවන්. එහෙම ලැබුණාම පවතින තත්ත්වේ තමයි මේ ඉතින් තව හුඟක් බොහෝ ගැටලු අරුබු දෙතන මතුවෙනවා. හැබැයි මූලිකම කාරණයක් තමයි ජීවිතය පිළිබඳ ඈතට දුරට හිතන්න බැරි වෙන කාරණේ. සමහරට හෙට දවස ගැන හිතන්නත් බෑ. හිතන කොටත් බයක් එන්නේ. මේ අද දවස ගෙවාගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් එක්ක ඒ සංකීර්ණ ගැටලුවත් සමග පොරබදින කෙනෙකුට හෙට මොනවද කරන්නේ, කරන්න වෙන්නේ, කරන්න පුළුවන් වෙයිද හිතෙන්නේ නෑ, හිතන්නත් බෑ. කවුරු හරි ඇහුවත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැහැ එහෙම කෙනෙක්ගෙන්. ඉතින් නොඇසිය යුතුම ප්‍රශ්නයක් තමයි බඳු දැඩි සංකීර්ණ ස්වභාවයකට මැදි වුණු කෙනෙකුගෙන් මේ අනාගත සිහින ගැන, අනාගත සැලසුම් ගැන නොඇසිය යුතුම දෙයක්. මොකද ඒ තැනත්තා ලොකු අසහනයකට පත් වෙනවා. තියෙන අසහනේ වැඩි වෙනවා. හිතවතුනි මේ ස්වභාවයේට මේ කාරණා එකකට හෝ දෙකකට හෝ තුනටම හෝ හතරටම කිසියම් ප්‍රජාවක් මැදි වුණාම එතනට අඩුම ඉඩක් තියෙන්නේ දහමට. දහමට තමයි අඩුම ඉඩක් තියෙන්නේ. ආගමට ලොකු ඉඩක් තියෙනවා. එහෙම වුණාම වැඩියෙන්ම අලෙවි වෙන දේ තමයි ආගම. මොකද භෞතික දේවල් වල සරණක් පිහිටක් නැති බව ඔය අවස්ථා හතරෙදිම හොඳට තේරෙනවා. භෞතික දේවල් වල ධනී ලොකු සරණක් නැති බව. තමට ආර්ථික අර්බුදයක වුණත් මුදල් තිබුණත් දේවල් නැත්නම්, භාණ්ඩ නැතිනම්, සේවා නැත්නම් මුදලටත් වටිනාකමක් නැහැ. රෝගී අවස්ථාවක වුණත් සමහර තාම ධනවත් කෙනෙක් වුණත් රෝගී වුණාම හරි ප්‍රතිකාරයක් නැත්නම් තාම ලෙඩේ හොයාගෙනත් නැත්නම් බේත් හොයාගෙනත් නැත්නම් ගන්න බේත් වලින් සුවයකුත් නැත්නම් ඉතින් එතින්දි ධනේ පිළිබඳ ලොකු විශ්වාසයක් එන්නෙත් නැහැ ඒ ධනෙට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒ හුඟක් මහලු වියේ ඉන්න කෙනෙකුටත් ওই ප්‍රශ්නේ තියෙනවා මේ බොහොම අමාරුවෙන් දැන් මරණයට හොඳටම ළඟයි කියා තේරෙන විට එහෙමත් කෙනෙකු තමයි ධනෙ පස්සේ යන්නේ. මොකද ඊට වඩා මේ මොහොතේ මේ හුස්මක් ගන්නෙ කොහොමද පිට කරන්නේ කොහොමද පිට කරාට පස්සේ ඊළඟ හුස්ම ගන්නෙ කොහොමද මේවා තමයි තියෙන ප්‍රශ්න. එහෙම මෙහෙම වෙඩි තියෙන විට උඩින් බෝම්බ වැටෙන විට ඒත් ධනෙ නෙමෙයි භෞතික දේවල් නෙමෙයි ලොකු උදව්වකට එන්නේ. දැන් මේ බඳු දැඩි අසරණ භාවයකට දැඩි අවිනිශ්චිත තත්වයන්ට ප්‍රජාවක් ගොදුරු වුණහම ඔබ සහ මා ඇතුළු කිසියම් ජන කොට්ටාසයක් සත්ත්ව කොට්ටාසයක් ගොදුරු වුණහම අන්න එල්ලෙන පිදුරු ගහ තමයි ආගම. මොන ආගම හරි නැව එකම ප්‍රශ්නයක්වත් නැති කාලෙක ආගමකට ලොකු ඉල්ලුමක් නැහැ. හිතන්න හොඳට කන්න බොන්න තියෙනවා. යන්න ඉන්න ගමන් බිමන් යන්න ක්‍රම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ලෙඩකුත් නැහැ. තරුණයි. ඒ වගේම ගැටුම් නැහැ, යුද්ධ නැහැ. හරි සාමකාමී. දෙහෙම කාලයක් එහෙම ජීවිතයක් ගැන හිතන්ට බොහොම කලාතුරකින් ඉන්නේ ආගමක් අවශ්‍ය වෙන්නේ. ඒ ආගමක් වුණත් එය සම්ප්‍රදායකට කරනවා මිසක් ලොකු හැඟීමකින් භක්තියකින් ලොකු විශ්වාසයකින් මොනවා හරි පිහිටක් වෙයි කියා එහෙම නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එතෙන්දී ආගම ආභරණයක් තමයි. ආභරණ කියන ඒවා අත්‍යවශ්‍ය දේවල් නොවේනේ. හැබැයි තින් ලස්සනයි. ආභරණයක් පළඳ ගත්තාම කිසියම් සුන්දරත්වයක් ලැබෙනවා. තියෙන ලස්සන වැඩි වෙනවා. නැති ලස්සනක් කොහෙන් හරි ටිකක් මතුවලා පේන්න පුළුවන්. ඒ අර ලොකු මේ විශේෂත්වයක් නැහැ. කිසිදු ප්‍රශ්නයක් නැති කාලෙක ආගම කියන්නේ ආපරණයක්. පැලඳ ගන්නවා. වඳිනවා, පුදනවා, ආගමික කටයුතු වල යෙදෙනවා, පුණ්‍ය කර්ම වල යෙදෙනවා. හැබැයි ඉතින් මේ දැන් තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්නට නෙවෙයිනේ. ඒ නිසා ඉතින් ආගමෙන් කිව්වොත් එහෙම ඊළඟ ජීවිතයක් තියෙනවා. පරලෝක ජීවිතයක් තියෙනවා. මේ එතන හොඳ තැනකට යන්න ඉතින් ඒ වගේ එහෙම දෙයක් සඳහා ආයෝජනයක් විදිහට මිසක් ඒ අර ලොකු හැඟීමකින් නෙවෙයි කරන්නේ. නමුත් නිබඳු අවස්ථාවදී ඔය කියව අවස්ථා හතරෙන් එකක හෝ දෙකක හෝ තුනක හෝ හතරෙදිම හෝ ගැඹුරු ජීවිත අවශ්‍යතාවයකින් තමා ආගම නැමැති පිදුරු ගහේ ඉල්ලෙන්නේ. ඒ පිදුරු ගහ ඒකෙන් ලොකු පිහිටක් ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් පිදුරු ගහක හරි එල්ලෙනවා. ආගම තමයි වැඩිම මිලකට එබඳු කාලයක අලෙවි වෙන්නේ. අලෙවි කරන්නටත් පුළුවන් වෙන්නේ. ලැබෙනවද නැද්ද? හොයාගන්න හරි අමාරුයි. මෙයා කැරක්කලයක් ඉල්ලනවා වගේ අඩියක් ඉස්සරහට තියෙනකොට ඒ කැරට් තලේ තව අඩියක් ඉස්සරහට යනවා. ඉතින් එතකොට තාම අඩියයි පරතරය කැරට් තලේ සහ තමන් අතර. ඒ හැමදේම ওই පරතරයේ හොම්ම තියෙනවා. හැබැයි විශ්වාසයක් ගොඩ නගනවා ඊළඟ අඩියේදී එය අනුභව කරන්නට ලැබෙයි කියලා. තාම ලැබිලා නැහැ. ඉතින් සාමාන්‍ය සහනය ලැබෙනවා. කවුරු හරි බලාගනි පිහිටක් ලැබේ ආශිර්වාදයක් ලැබෙයි. ඒ හොඳ සිතිවිල්ල. එයින් කිසි අඳුරකට නිකන් අර ඔක්සිජන් මැෂින් එකකින් ඔක්සිජන් යන්ත්‍රයකින් ඔක්සිජන් දෙනවා වගේ ඒ වගේ ජීවිතේටත් ඔක්සිජන් ලැබෙනවා. ශරීරයට යන්ත්‍රයකින් ඔක්සිජන් දෙනවා වගේ ජීවිතේට ආගමිනුත් ඔක්සිජන් දෙනවා. ටිකක් මේක ඇදගෙන යන්න පණ ගහ ගන්නට. වෙන පිහිටක් නම් වෙන සරණක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ භාවනාව නැතිනම් මේ අප කතා කරන සිහි බුද්ධිය වඩාත් අත්‍යවශ්‍ය වන්නේ හා වඩාත් ඵලදායී වන්නේ. හැබැයි ඉතින් නැති වෙන්නේ සිහි බුද්ධිය තමයි බඳු ප්‍රශ්න වලදී මේ බඳු අර්බුද වලදී විවේචන වලදී අහේනිකාලෙක ගතින් සිතින් රෝගී වුණහම මහලු වුණහම ගැටුම් වලදී නැටෙන්නේ සිහි බුද්ධිය තමයි. සාමාන්‍යෙන්නුත් නැහැ. ඒ තියෙන සීලා යන්නේ සිබුද්ධිය ඉස්සෙල්ලම නැති තමයි මේ යාන්ත්‍රණය ඇදිලා තියෙන්නේ. අනේ ප්‍රශ්නයක් තියෙනවා මං ඉස්සෙල්ල සිබුද්ධිය නැති කරගන්න ඕනේ කියා. එහෙම හිතලා මම දැන් වයසයි නිසා සිබුද්ධිය ඕනේ නැහැ මේක අතාරිනවා. කවුරුත් එමෙ හිතා මතා සිබුද්ධිය නැති කරගන්නේ හිතා මතා නැති කරගන්න බැරි දේවල් වලින් උත්සාහ සිබුද්ධිය නැති කරගන්න සිහිනුවන සී කල්පනාව විචාර බුද්ධිය තීරණයක් අරගෙන නැති කරගන්න පුළුවන්ද? ඒ එහෙම නෙමෙයි වෙන්නේ. හැබැයි මේ යාන්ත්‍රණය හැදී තිබෙන්නේ එහෙම අර්බුදයකදී මුලින්ම සිහි බුද්ධිය නැති වෙන විදිහට. එන් කවුරු මේ යාන්ත්‍රණය හැදුවද හොයාගන්න හරි වටිනවා. කවුද මේ මහ මොලකරු කියා මේ විශ්ව යාන්ත්‍රණය හැදූ මහා මොලකරු කවුද? මොකද මේ පුදුමම නෙමෙයි. නමුත් මේ කියන්නේ බොහොම දුරදිග බලලා තමයි යාන්ත්‍රණය හදලා තියෙන්නේ. යාන්ත්‍රණයේ මැකැනිසම් එක ක්‍රියාත්මක වෙයි. දුකකදී තිබුණ සිහිබුද්ධිය වැඩි වෙන විදිහට නැති සිහිබුද්ධිය ඇති වෙන විදිහට නොවේයි. තියෙන එකක් නැති වෙන විදිහට. නැති එකකට ආයේ අලුතෙන් එන්නේ ඉඩකුත් නැති වෙන විදිහට. හොඳට බලන්න. හොඳට බලන්න. ඕනෑම අර්බුදකාරී, ගැටුම්කාරී, ගැටලුකාරී, ප්‍රශ්නකාරී අවස්ථාවක මොහොතක සාමාන්‍යයෙන් මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් වෙන්නේදී කලබල වෙනවා වෙන්න පුළුවන්. මොනවත් කර කියා ගන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. නොකළ යුතු දේ කරනවා, නොකිය යුතු දේ කියනවා, කිවෙයි මේවා ඔක්කොම වෙනවා පේනවා. හැබැයි ඒ සියල්ල වෙන්න කලින් කොමත්ද වෙන්නේ? සීබුද්ධිය ඉවත් වෙනවා. සිහිබුද්ධියවත් වෙන්නේ මේ සිහිබුද්ධිය තීරණය කළා නෙමේ මම මෙතන යන්න ඕනේ මේ මිනිස්සයා දැන් ප්‍රශ්නෙක ඉන්නේ අරුබු දෙක ඉන්නේ වයසයි ලෙඩ වෙලා කණ්ඩ නැහැ උඩින් බෝම්බ වැටෙන මිසයිල වැටෙන තැනක ඉන්නේ ඉතින් මම මෙතන ඉඳලා මාත් විනාශ වෙලා යනවා මේ මිනිහාගේ කර්මේ එයා යා විඳපුවාවි මම මොකටද ඒ කර්මයට කරගහන්නේ එහෙම හිතලා මේ නෙමෙයි සීබුද්ධිය යන්නේ මිනිස්සු එහෙම හිතලා අයින් වෙන්න පුළුවන් නමුත් සීබුද්ධිය එහෙම හිතලා එයා හිතලා නෙමෙයි යන්නේ හැබැයි එයාව ලිස්සල එළියට දාන ස්වභාවය තමයි මේ පද්ධතිය තියෙන්නේ තමගේ අත්දැකීම් වලින් අනිත් අයගේ අත්දැකීම් අපිට පේනවා ඒ අය කොහොමද හැසිරෙන්නේ කියලා අපි හැසිරෙන ආකාරය අපිට පස්සේ හරි ආවර්ජනා කර බලන්න පුළුවන් හොඳට බලන්න බලනකොට මේ නොකළ යුතු දේ කරනවා කළ යුතු දේ කරන්නේ කිව යුතු දේ නෙමෙයි කියන්නේ නොකිය යුතු දේ කියනවා එක්ක මුකුත් කර කියා ගන්නට බැරුව ගල් ගැහෙනවා කලබල වෙනවා මේ සියල්ලටම කලින් දැන් මේවා පේන්න තියෙන දේවල් නේ හැබැයි නොපෙනෙන දේ තමයි අර හිතේ තිබුණු සිහිබුද්ධිය එමීට නැති වෙලා යනවා කියලා නෙමෙයි සිහිබුද්ධිය නැති වෙනවා කියා අඬගා කියා තමන් ඉවත් වෙන බව ප්‍රකාශ කර සමුවර්ගණ යනව නොවේයි මොන හේතුවකින් හරි සීබුද්ධියට ඉඩක් නැති වෙනවා. සීබුද්ධිය නෑ එතන. ඉස්සල්ලාම වෙන්නේ ඒ කාරණේ. අන් සියල්ල වෙන්නේ ඊට පස්සේ. ඉන්පසුව. ඉන්පසුව තමයි කලබල වෙන්නේ. ඉන්පසුව තමයි ගල් ගැහෙන්නේ. ඉන්පසුව තමයි ප්‍රතික්‍රියා ගන්න. ඉන්පසුව තමයි බැනගන්නේ ගහගන්නේ යන්නේ කිව යුතු දේ කියවෙන්නේ නැත්තේ අහන්න ඕන දේ නෙමෙයි අහන්නේ නොඇසිය යුතු දේ අහනවා දැන් මේ සියල්ල සිදුවෙන්නේ ඉන්පසු නෙමෙයි තව කෙලවරක් නෑ ඔතනින් නවතින්නේ නෑ දම්වැලක් වගේ නැවත 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 ඔය ධාමයේ ඉදිරියට යනවා ඔය චක්‍රය ඔය දතිරෝධය කරකැවෙනවා හැබැයි ওই දතිරෝධිය කරකැවෙන්නේ අර සිහිබුද්ධිය කියන මේ දතිරෝධිය මේ යන්ත්‍රයෙන් ගැලවිලා යනවා. ගැලවිලා ගියොත් තමයි. හැබැයි මේ දතිරෝධිය එකපාරටම ගැලවිලා යන විදිහට තමයි මේ යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ. එහෙම අවස්ථාවල. ඒ බඳු සිහිබුද්ධිය අත්‍යවශ්‍යම වෙන අවස්ථාවල එහෙම අවස්ථාවකට මූණ දෙන පළවෙනිම මොහොතේ කුමක්ද සිදුවෙන්නේ මේ සීබුද්ධිය කියන දතිරෝධය ගැලවිලා යනවා යන්ත්‍රෙන් හරියට නිකන් පල්ලමක් ලොකු ප්‍රපාතයකට බහින්න පටන් ගත්ත වෙලාවෙම තිරිංග පද්ධතිය ක්‍රියාවිරහිත වුණා කියලා හිතන්න වාහනයක දැන් පාපදියක උනා නැත්තම් යාත්‍රුපැදියක කාර් එකක ලොරියක මොනවා වේද? එතෙක් තියෙනවා. දැන්නේ සමතලා පොළවේ යන විට කන්දක් නගින විට ඒ තිරිංග පද්ධතිය තියෙනවා. හැබැයි පාලනය කරගන්න බැරි තරමට ප්‍රපාතයකට පල්ලමකට වාහනය පැමිණි මොහොතේම මුලින්ම ගැලවිලා යන්නේ තිරිංග පද්ධතිය නම් කාට කියන්නේද? එතින්දි වඩාත් අත්‍යවශ්‍ය වෙන්නේ තිරිංග පද්ධතියනේ. කිසිම අවස්ථාවකට වඩා සමතලාපලෝකට වඩා කන්දක් නගින විටදී වඩා පල්ලමක් බහින විට තමයි තිරිංග පද්ධතිය වඩාත් අත්‍යවශ්‍ය වෙන්නේ. නැතුවම බැරි වෙන්නේ වෙන මොනවා නැති වුණත්. හැබැයි එහෙම පල්ලමක් පටන් ගන්න තැන පළමුවෙන්ම තිරිංග ටික ගලවල දැම්මොත් එහෙම ගැලවිලා යන විදිහට නම් මේ වාහනේ හදලා තියෙන්නේ කවුරු හැදුවත් කාට කියන්නද? කියන්න කෙනෙක් ඉන්නවද? මොනතරම් අසරණද? මොනතරම් අනාථද? එහෙමනම් මෙතේ ඒක තමයි ඇත්ත. ඒ තමයි සිදුවෙන්නේ. ඉතිහාසයේ නැවත 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 මේ කාරණේ සනාථ කර තිබෙනවා. මානව ඉතිහාසයේ පමණක් නෙමෙයි අප එකිනෙකාගේ පෞද්ගලික ජීවිත අතීතයටත් බලන්න ඉබඳු අවස්ථාවල නිරායාසයෙන් ස්වභාවිකවම ගැලවිලා ගිහිල්ලා තියෙන තිරිංග පද්ධතිය. බ්‍රේක් නැති වෙනවා. මොනවද නොපුළුව නිර්වාණය නැගිලි විනාශ වෙන්න පුළුවන් මොනව නොවේද? එහෙම යන විට හිතවතුනි මේ ආගම කියන පිදුරු ගහේ එල්ලෙන්න හදනවා, එල්ලෙනවා. මේකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ. ලොකු ප්‍රයෝජනයක් නෑ. පල්ලමකට යන වාහනයකට බ්‍රේක් නැතුව පිදුරු ගහ කෙල්ලුණා කියා ඇත්තටම දැන් ප්‍රයෝජනයක් නෑ. නමුත් ඉතින් වෙන කරන්ට දෙයක් කියලා දීලත් නෑ, දන්නෙත් නෑ, දැනගන්න ඉඩ දෙන්නෙත් නෑ. ඒ තමයි ඇත්ත. මේ සම්ප්‍රදායික ආගම් කරන්නේ ප්‍රජාවගේ විචාර බුද්ධිය මොට්ට කිරීම, ප්‍රශ්න කිරීම, විමසීම, විචාරයට ලක් කිරීම, හේතු ඇසීම. යමක් කියනකොට මොන හේතු නිසාද ඔහොම කියන්නේ, මොනවද තියෙන සාධක ඔය කියන කාරණේ කියන්න, දැක්කා වගේ කියනවා, දැක්කා වගේ කියනවනේ. හැබැයි දැකලා නෙමෙයි, පොතක තියෙන දෙයක් අහපු දෙයක් කියන්නේ. නමුත් කියන්නේ දැක්කා වගේ. ඒතකොට හැබැයි අහන කෙනෙක්, සවන් දෙන කෙනෙක් විමසන්නේ නැහැ මොන හේතු නිසාද ඔහොම කියන්නේ, මොනවද එහෙම කියන්න තිබෙන අත්දැකීම්, අත්දැකීම් තියනවද කියන්න. එහෙම අහන්නේ නැහැ, එහෙම අහන්න දෙන්නෙත් නැහැ. එහෙම ඇසීමත් භයානකයි. ඒ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන් කියා බය කරලා තියෙනවා. ඒ ආගමක් පවතින්නේ අවිචාර බුද්ධිය තියෙන තැනක. විචාර බුද්ධිය තියෙන තැනකට ආගම් අවශ්‍ය නැහැ. ඇත්තටම ඕනේ අවශ්‍ය වෙන්නේ මාර්ගයක්. මාර්ගයක් තමයි විචාර බුද්ධියට ඕනේ. අවිචාර බුද්ධියට තමයි ආගමක් අවශ්‍ය. අවිචාර බුද්ධියයි ආගම් ඇදහිම් හරි ලස්සන යුවලක්. ඒ දෙන්නම එකට යනවා. එකට යන්න පුළුවන්. ඒ දෙන්නා ඉන්න ඕනේ. එක්කෙනෙක් හිටියොත් තමයි අනිත් එක්කෙනාට පවතින්න පුළුවන්. අවිචාර බුද්ධිය යම් තාක්කල් තියෙනවද, ඇදහිම් ඒ තාක්කල් තියෙනවා. ඒ තාක්කල් ඇදහිම් වලට කිරුල දරන්න පුළුවන්. කියන්නේ සිංහාසනයේ ඉන්න පුළුවන් ඇදහිම් වලට රජ වෙන්න පුළුවන් අවිචාර බුද්ධිය තියෙන තුරු. අවිචාර බුද්ධිය යම් තාක්කල් තියෙනවද, ඒ තාක්කල් ආගම් පවතිනවා. ආගම් යම් තාක්කල් පවතිනවද, ඉතින් ඒ ආගම් අදහන අය ඇදහිම තියෙන්නේ අවිචාර. අවිචාර බුද්ධිය තමයි අදහන්නේ. විචාර බුද්ධියට අදහන්න දෙයක් නැහැ. හේතුඵල පේනවා. මේ හේතු තියෙනකොට මේ දේ වෙනවා. මේ දේ වෙන්නේ මේ හේතු නිසා. එතන අදහන්න කිසි දෙයක් නැහැ. හොඳට බලන්න ඔය ධර්මයේ ಗುಣ කියන තැන්, ಗುಣ හයක් කියනවනේ දහමේ. මේ භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කළ දහම සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨික අකාලික එහි පස්සික ඕපනයික පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූ කියන මේ ඒ කාරණා ටික හොඳට බලන්න. එතන එක තැනකවත් ඇදහිීමට ඉඩක් දීලා තියෙනවද? අදහන්න කියලා තියෙනවා. මේක අදහන්න. ඒ දහමේ එකම එක ගුණයක්වත් තියෙනවද අදහන්ට කියලා. ඇදහිය යුතුයි, විශ්වාස කළ යුතුයි, අනුමාන කළ යුතුයි, පිළිගත යුතුයි, සොයා නොබැලිය යුතුයි. නෑ, කිසිම තැනක නෑ. ඇවිත් බලන්න, ඇවිත් බලන්න, යෙදිලා බලන්න, බීලා බලන්න, කාලා බලන්න. එහෙමනේ කියන්නේ. සම්පූර්ණ විචාර බුද්ධියත් එක්ක දහම යන්නේ. විචාර බුද්ධියත් එක්ක අවිචාර බුද්ධියට ගෝචර නොවන දෙයක් තමයි දහම. කවදාවත් අවිචාර බුද්ධියට දහම ගෝචර වෙන්නේ නැහැ. මේ දෙන්න එකට යන්නේ නැහැ. එකට යන්න බෑ. අවිචාර බුද්ධියයි දහමයි එකට යන්නේ. අවිචාර බුද්ධියයි ආගමයි තමයි එකට යන්නේ. ඇදහිීම. ඒතර අදහන දේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. සම්මත ආගම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුප්ත ශාස්ත්‍ර වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පුද්ගලයෙකු වෙන්න පුළුවන්. දේශපාලනීය වෙන්න පුළුවන්. මුදල වෙන්න පුළුවන්. දැන් මුදල් වුණත් අදහන්න පුළුවන් කෙනෙක්. සියලු ප්‍රශ්න විසඳෙනවා මුදල් වලින්. මුදල් තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතන්න කෙනාගේ ආගම මුදල. ධනේ තමයි ආගම. එහෙම හිතනවා නම් ඒකනේ ආගභාවයේ සියලු ප්‍රශ්නෙට පුළුවන් සියලු ප්‍රශ්න විසඳන්න. ඇදහිීමේ පළවෙනි මූලධර්මය ඒ තමයි. ඇදහුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ධනෙ තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා කියන්නේ ඒ ආගම ධනෙ. ආගම කියන කාරණේ හොඳට තේරුම් ගන්නනේ. ආගම කියන්නේ අපි ওই කියන ලෝක ආගම් වලට පමණක් නොවේ. ඊට මෙහා ඊට වැඩිය ලෝක ආගම් බවට පත්වුණු තව බොහෝ දේ තියෙනවා. ධනෙ එකක්. මෙතන තියෙන මේ ආශ්‍රම කාරණේ තමයි ওই බොහෝ ආගම් මිනිස් ආගම් අදහනකොට ආගම් අදහනවා ධනිය. ආගම්වල ආගම තමයි ධනිය. ආගම්වල ආගම තමයි බලය. ආගම්වල ආගම තමයි මිත්‍යාව. මිනිස්සු මිත්‍යාව අතහැරලා ආගම් අදහනවා කියලා හිතනවා. අපි මිත්‍යාවේ නෑ, අපි ඉන්නේ මේ ආගමේ කියලා හිතනවා. හැබැයි හොඳට බලුවා මේ ආගම ඊට පස්සේ අදහන්නේ මිත්‍යාව. මිනිස්සු තමන්ගේ ධනය ආගම වෙනුවෙන් වියදම් කරනකොට ආගම ධනය එක රාස් කරනවා. සමහර විට මිනිස්සු තමන්ගේ බලය ආගම වෙනුවෙන් කැප කරනකොට ආගම බලයට යට වෙනවා. දැන් හොඳට බැලුවාම හිතවතුනි මේ ආගම කියන්නේ අපි ওই හිතන ආගමම නෙමෙයි. අවසාන වශයෙන් මේ කෙනෙක් හිතනවා නම් මට අහවල් දේ තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියා, අන්න ඒක තමයි ආගම යාගේ. කවුරු වර හිතනවා නම් මට මෙන්න මේ දේ තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ, මගේ සියලු ප්‍රශ්න විසඳෙනවා, මම ප්‍රමුඛස්ථානය දෙන්නේ මෙන්න මේ කාරණේට කියා, ඒ තමයි යාගේ ආගම. කෙනෙක් හිතනවා නම් මුදල් තිබුණොත් හරි, ඒ මුදල් තමයි ආගම. බලේ තිබුණොත් හරි, බලේ තමයි ආගම. විද්‍යාව සියලු ප්‍රශ්න විසඳයි කියලා හිතනවා නම් ඒ හිතන කෙනාගේ ආගම විද්‍යාව. ඒ හොඳට බලන්න. අපි ওই ආගම් කියන දේවල් අවසානයේ අදහන්නේ ওই කියපු දේවල්. විද්‍යාවයි, ධනෙයි, බලයයි, ඊළඟට මිත්‍යාවයි. ඒ ආගම් වලටත් දෙවි පිහිටයි. කියන්නේ ඒවත් හරි අසරණයි. තවත් දෙයක් අදහනවා නම් ආගමක්, ඒ ආගමත් අසරණයි. ඒ ආගමත් අනාතයි. ඒ ආගමටත් පිහිටක් නැහැ. දැන් මේ කාරණා මේ දිගින් දිගට කියන්න අවශ්‍ය නැහැ. කියන්න ඕනේ වෙන්නේ, කියන්න යන්නේ කිව්වේ මොකද්ද, කොමක්ද? විචාර බුද්ධිය නැති තැනක අවිචාර බුද්ධිය පවතින මොහොතක සිදුවන මුලාව. ඒ මුලාව කවුරු මේ යාන්ත්‍රණේ හැදුවත් මේ යන්ත්‍රය හැදුවත් ඒ හැදූ කෙනා මොනතරම් දක්ෂයෙක්ද කියා හිතන්නේ ආ ප්‍රඥාවන්තයෙක් කියන්න බෑ නමුත් හරි දක්ෂයෙක් හැම තැනම තිරිංග හොඳට තියලා පල්ලමක් පටන් ගන්න තැනකදීම මේ තිරිංග පද්ධතිය ගැලවිලා යන විදියට නම් මේ නිෂ්පාදනය කර තිබෙන්නේ හිතාමතාම කියන්නේ මේ එය මේ අත්තරදීමක් නෙවෙයි කොයි යන්ත්‍රෙත් එහෙම තමයි කොයි සමාගම හදපු කාර්යක වුණත් එහෙම තමයි තියෙන්නේ වාහනේ සාමාන්‍ය එහෙම තමයි වෙන්නේ ඕනේ මාගමක කෙනෙකුට ඒක ආග්‍රම අධහන්නේ මොකද්ද කියන එක උට නෙමෙයි තීරණය වෙන්නේ මොන රටේ දීපදුනේ මොන ජාතියේද සුදු පාටද කළු පාටද නැහැ එහෙම තමයි මෙහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ ඉතින් එහෙමනම් මොනතරම් දක්ෂ නිර්මාණයක්ද එහෙම වෙන්න නම් මේ නිර්මාණය කර තිබෙන්නේ ඒක ෆැක්ටරි ෆෝල්ට් එකක් නෙවෙයි ෆෝල්ට් එකක් නෙමෙයි ඒක නිෂ්පාදනයේ සිදුවන අත්වැරදීමක් නොවේ එහෙමමයි නිෂ්පාදනය කර තිබෙන්නේ ඉතින් එහෙමනම් අන්න හොයන්ට වටිනවා ඇයි එහෙම නිෂ්පාදනයක් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ හිතවතුනි අහන්නේ කවුද සීබුද්ධිය පමණයි වෙන කවුරුවත් ওই ප්‍රශ්නේ අහන්නේ මොනව හරි එක එල්ලෙන්ට බලනවා මිසක් එහෙම පල්ලමකට යනකොට වේගින් මොන හේතුවක් නිසාද මෙහෙම වෙලා තියෙන්නේ මේක කොහොමද නොවෙන්ට නක් යමක් කරන්න තියෙනවද එහෙම හිතන්නේ නැහැ කියන්නේ අවිචාර බුද්ධියෙන් යන විට නෑ මෙහෙම යන්න බෑ විචාර බුද්ධිය වඩාත් අවශ්‍ය වෙන්නේ ගැටුමකදී නැතිනම් අර්බුදයකදී ලෙඩකදී මහලු වෙන විට ඒ නිසා කොහොම හරි සීබුද්ධිය විචාර බුද්ධිය ඇති කරගන්න ඕනේ කියා එහෙම තීරණයක් ගන්න නෑ සාමාන්‍ය මං කියන්නේ සාමාන්‍යයෙන් ගන්නෙ නෑ සාමාන්‍යෙම හිතන්නේත් නෑ තව තවත් අවිචාර බුද්ධියෙන් අවිචාර බුද්ධියටම යනවා ඒ තමයි සාමාන්‍ය දේ නිසා ප්‍රශ්නයක් නෑ කියන්නේ මේ නිර්මාණයත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්නේ නෑ හේතුව හොයන්නේ නෑ හේතුව බලන්නෙත් නෑ හේතු බලන්න සීබුද්ධියක් ඇති වෙන්න එපා. නැහෙම් බලන්නේ නැහැ. එක්ක පල්ලමත් එක්ක රණ්ඩු වෙනවා. දැන් මේ පල්ලමත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. මේ පල්ලම නිසා තමයි මෙහෙම යන්නේ. වේගින් යන්නේ. බ්‍රේක් අල්ලන්නේ නැත්තේ පල්ලම නිසා කියලා ඔන්න පල්ලමත් එක්ක රණ්ඩු වෙනවා. පල්ලමත් එක්ක ගහ ගන්නවා. පල්ලමත් එක්ක වාද කරන්න පුළුවන්. නැත්තම් පල්ලමක් තියෙනවා කියලා කලින්ම සංඥාවක් බෝඩ් එකක් දැන්වීමක් ඇයි දැම්මේ නැත්තේ කියලා ඒ ඈත් එක්කත් බැනගන්න පුළුවන් මේ පල්ලමේ පෙරලි පෙරලි යන ගමන් මේ විදිහට මේ අර අවිචාර බුද්ධියෙන් අවිචාර බුද්ධියට යනවා මිසක් ඒ කියන්නේ ප්‍රශ්نين තව ප්‍රශ්නයකට ඒ ප්‍රශ්نين තවත් ප්‍රශ්නයකට යනවා මිසක් සාමාන්‍යයෙන් හිතවතුනි සිහි බුද්ධියක් විචාර බුද්ධියක් සිහි කල්පනාවක් අවශ්‍යයි කියන ඒ අවශ්‍යතාව දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් වෙන්න කලින් විචාර බුද්ධිය හදාගන්න ඕනේ. ওই අවස්ථා හතරට යන්න කලින්. කියන්නේ පල්ලම බහින්ට කලින් තිරිංග පද්ධතිය හොඳට බලන්න ඕනේ. දැන් එතෙක් වුණු නැහැ කියන්නේ තිරිංග. ආවේ සමතලාපලෝක ඕන්නේ නැහැ. ඒ කන්දක එකක් ලොකු මේ ලෝකීය එක යන්න පුළුවන්. එතෙන්දි තෝනේ උනේ නැහැ. එ නිසා දිගටම ඕන්නේ නැහැ කියලා හිතනවා. නැහැම නෙමෙයි. එහෙම තැනකදී තමා බලන්න ඕනේ බ්‍රේක් ඕනේ වෙනවා. වාහනේට බ්‍රේක් එකක් ඕනේ වෙනවා කියලා. යන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් වුණොත් එල්ලෙන්න පිදුරු ගස් තියන ඕනි තරම්. ද එහෙම ලනු දීම තමා සාමාන්‍යයෙන් කරන්නේ. ප්‍රශ්නයක් වුණාට බය වෙන්න එපා. මේ දේ කරාම බේරෙන්න පුළුවන්. දැම්ම මේ ඇදහීම් ටික කරාම එදාට බේරෙන්න පුළුවන්. ද එහෙම තැනක තමා තව කියන්නේ විචාර බුද්ධියක් ඇති නොවන තැනකටම තමා තව අන්දකන තැනකටම තමා හොඳින් ඉන්න කොටත් ගෙනියන්නේ නෑ. එහෙම තැනකදී අනිවාර්යෙන් බලන්න. එහෙම බලලා ඔ මේක ගැලවෙන්න තමයි හයි කරලා තියෙන්නේ. කන්දකදී තැනකදී නොගැලුණත් පල්ලමකදී ගැලවෙන විදිහටමයි හයි කරලා තියෙන්නේ. එහෙමනම් බලලා එහෙම නොවෙන්න හරියටම හයි කරගන්න පුළුවන්. එහෙම හයි කරගත්තොත් හිතවතුනි මොන ප්‍රපාතයක මොන පල්ලමකදී හරි විස්වාසයේ තියන්න පුළුවන් එකම දේ ඒ බ්‍රේක් සිස්ටම් එක ගැන විතරයි. තිරිංග පද්ධතිය ගැන විතරයි. ඒ විශ්වාසයේ තියන්න පුළුවන්. ඉතින්මයි පිටට ඉන්නේ. ඒ පිදුරු ගන්න ඔබ ඉල්ලෙන්ට. ඒ ප්‍රායෝගික සිහිබුද්ධිය පල්ලම වැදගත් නෑ. පල්ලම කොච්චර දීප්තද, කොච්චර ගැඹුරුද, ඊට කලින් කී දෙනෙක් පෙරළුණාද, මේ පල්ලමක් කියලා බෝඩ් ගහලා තියෙනවද, ඒවා වැදගත් නෑ. ඒකක්වත් වැදගත් නෑ. හොඳ තිරිංග පද්ධතියක් තියෙනවා. විශිෂ්ට විචාර බුද්ධියක් එහෙමපත් විචාර බුද්ධිය නැමැති උපාංගය කලින්ම ජීවිතේට හයි කරගන්න පුළුවන් නම් ආධ්‍යාත්මයට නම් බය වෙන්න දෙයක් නැහැ. කන්ට නැති වෙයි. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේ කණ්ඩ නැතිකම නිසා ඇති වෙන ප්‍රශ්න උනත් අඩු කරගන්න පුළුවනි. ඒනුත් සංසාර දික් කරගන්න නැතුව ඉන්න පුළුවන්. නැවතත් අරුබුද තියෙන තැනකටම එන්න හේතු වෙන කර්ම නොකර ඉන්න පුළුවන් විචාර බුද්ධිය තියෙනවා. නැවත නැවතත් මේ යුද්ධ තියෙන තැනකටම, උඩින් බෝම්බ වැටෙන තැනකටම, මිසයිල වැටෙන තැනකටම එන්න නැතුව ඉන්න. වර්තමාන වශයෙන් මේ ප්‍රශ්නේ අඩු කරගන්න පුළුවන්. අනාගත වශයෙන් එහෙම ප්‍රශ්න සහිත දෙන්න හේතු වෙන කර්ම උච්චනේ නොකර ඉන්නත් පුළුවනි. එන් තමන්ට පුළුවන් නම් තමන්ගේ වාහනේ හොඳ තිරිංග පද්ධතියක් තියෙනවා නම් ඕනේ පල්ලමක ඕනේ තැනක නවත්ත ගන්න පුළුවන්. වේගය අඩු කර ගැනීම විතරනේ නවත්ත ගන්නත් පුළුවන්. ඉතින් එහෙම නවත්ත ගත්තොත් පිටිපස්සෙන් පෙරලීගෙන එන වාහනවලට උනත් ලොකු උදව්වක්. ලොකු උදව්වක්. මේ වගේත් වේගය අඩු කරලා කිසියම් දුරකට වෙන්න තියෙන අනතුරු අඩු කරගන්න අඩු කරලා දෙන්න පුළුවන්. එසම එක මහා පිළිකමක්, මහා උත්සලයක්. එහෙම නැත්තම් වෙන්නේ අනිත් වාහන තව පෙරලගෙන සෙවෙන්ට මේ වාහනේත් හේතු වෙනවා, උදව් වෙනවා. ඒක මහා අකුසලයක්, මහා පවක්. පවක් සහ අකුසලයක්. සීබුද්ධිය එක පැත්තකින් පිටක්, අනිත් පැත්තෙන් කුසලයක්. වර්තමාන වශයෙන් කුසලයක්, අනාගතයේ පැත්තෙන් පිටක්. අනාගතයක් තිබ්බොත් පිටක්, තිබ්බත් නැතත් වර්තමාන වශයෙන් නම් මහා කුසලයක්. සීබුද්ධිය විචාර බුද්ධිය කියන්නේ කුමක්ද කියන ඒ අර්ථකථන අපි විවිධ කෝණවලින් කතා බහ කළා, සාකච්ඡා කළා. ඒ විවිධ වර්ණයන් සහ විවිධ හැඩයන් ගැන අනාවරණය කරගත්ත, හඳුනාගත්ත අත්දැකීම් වලට ගෙනෑවා. නැවත පුංචි කාරණයක්කින් පැහැදිලි කළොත් ඕනෑම තැනක තමන්ව නවත්ත ගන්න පුළුවන්. සිහිබුද්ධිය තියෙනවා නම්, සිහිබුද්ධිය මතුනොත්, විචාර බුද්ධිය මතුනොත් ඕනෑම තැනකදී තමන්ව නවත්ත ගන්න පුළුවන්. බ්‍රේක් හොඳ නම් ඕනෑම තැනක නවත්ත ගන්න පුළුවන්. ඒනි බ්‍රේක් හොඳද නැද්ද කියලා බලාගන්න තියෙන හොඳම ටෙස්ට් එක පරීක්ෂණය තමයි ඕනෑම තැනක ලිස්සන පොළවකද, බොරළු පොළවකද, කාපට්ද, තාරද, කොන්ක්‍රීට්ද, ඕෆ් රෝඩ්ද, ඒවා වැදගත් නෑ. ඒ බ්‍රේක් සිස්ටම් එක, තිරිංග පද්ධතිය හොඳ නම් නවත්ත ගන්න පුළුවන්. සීබුද්ධිය හොඳ නම් ඕනෑම තැනකදී තමන්ව නවත්ත ගන්න පුළුවන්. තමන්ව නවත්ත ගන්නවා කියන්නේ මොකද්ද? තමන්ගේ කායික ක්‍රියා නවත්ත ගන්න පුළුවන්. කෙරෙන්ට යන දේවල් නවත්ත ගන්න පුළුවන්. කියවෙන දේවල් නවත්. සීබුද්ධි විචාර බුද්ධිය නැත්තම් නැවතීමක් නැහැ. ඔය පල්ලම ඉවර වෙනකල් පෙරලෙනවා. පල්ලමම ඉවර වෙලා නැවතෙනවා මිසක් ඒ පෙරලෙන දෙයට හිතලා නවතින්න බෑ. දැන් ගල් කැටයක් වුණත් පෙරලෙන්න පටන් ගත්තොත් ප්‍රපාතයකට, ප්‍රපාතයේම ඉවර වෙලා ඉවර වීම නිසා ඒ ගල් කැටේ නවතිනවා මිසක් අතරමැදි ගල් කැටේට හිතලා අනම්ම නවතින්න ඕනේ. තව පල්ලම තිබුණත් එහෙම නවතින්න බෑ. එහෙම නැවතිලත් නැහැ. කිසිම පෙරලුණු දෙයක් එහෙම නැවතිලා නැහැ. හිතලා හිතලා නවතින්න බෑ. මේ පල්ලම ඉවරුනහම නවතින එක ඒ හපංකමක් නෙවෙයි. මොකද එහි තියෙන හපංකම වෙන්න තියෙන ඔක්කොම විනාශ වෙලා ඉවරයි. එහෙම නෙවෙයි හිතවතුනි. කිසියම් මොහොතක සති සම්පජන්‍ය ඇති වුණොත්, පහළ වුණොත් කතා දෙකක් නැහැ. තමන්ව නවත්ත ගන්න පුළුවන්. තමන්ගේ සිතිවිලි නවත්ත ගන්න පුළුවන්. ඒ සිතීම, ඒ කතාව නවත්ත ගන්න පුළුවන්. ඒ ක්‍රියාව නවත්ත ගන්න පුළුවන්. කියන්නේ තමන් නවතිනවා. මේ තමයි නවතිනවා කියන කතාව. ඒක අර්ථකථනයක් කරන්න දෙපෙන්නේ. නවතිනවා කියලා කියන්න පුළුවන්. මොකද්ද මේ නවතින්නේ? තමන් නවතිනවා කියන්නේ මොකද්ද? කුමක්ද? ඒ පැහැදිලි කරන්න දෙපෙයි. නැවැත්ම 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 කියලා කියනවා. ඒ වචනෙත් අපි හරි ආස කරන වචනයක්, ගරු කරන වචනයක්, සාදු කියන වචනයක්. හැබැයි මොනවද මේ නවතින්නේ? එහෙම කියනවා සංසාරෙ ගිය කෙනා නවති. එහෙම ගිය කෙනෙක් නවතිනවා නෙවෙයි, මේ සිතිවිලි නවතිනවා. කතාව නවත්ත ගන්න පුළුවන්, ක්‍රියාව නවත්ත ගන්න පුළුවන්, චින්තනය නවත්ත ගන්න පුළුවන්. වෙන මොනවද? ඉන් හතරවෙනි දෙයක් තියෙනවා. සත්‍ය පුද්ගලයා මොනවා කිව්වත් ක්‍රියාපැත්තෙන් ඔය ක්‍රියාවන් තුනනේ තියෙන්නේ. හතරවෙනි ක්‍රියාවක් නැහෙනේ. ඒතර නිරෝධය කියන්නේ මෙයයි. ඕනෑම මොහොතක නිරෝධයටපත් වෙන්න පුළුවන්. තව නිරෝධ තියෙනවා. තව විවිධ නිරෝධ තියෙනවා. ඊට වඩා ගැඹුරු නිරෝධ තියෙනවා. හැබැයි ප්‍රායෝගික පැත්තෙන් හිතවතුනි මේ නිරෝධ තුන ඕනෑම කෙනෙකුට සීබුද්ධියත් එක්ක අත්දකින්න පුළුවන්. සීබුද්ධියේ ප්‍රමාණයට අත්දකින්න පුළුවන්. ඒ බ්‍රේක් තියෙන මට්ටමට නිරෝධය අත්දකින්න පුළුවන් නිසා ඔය තිරිංගවලට නිරෝධායන කියලාත් කියනවා. නිරෝධාය අත්දකින්න පුළුවන්. ඒ මට්ටමට අත්දකින්න පුළුවන්. ඒතර සමහරට බ්‍රේක් හොඳ නම් ඒ බ්‍රේක් පාගපු තැනම නවති. සමහරව තව අඩි කීපයක් ගිහිල්ලා නවතිනවා. නවතිනවා. අනිවාර්යයෙන්ම නවතිනවා. තමන් නවතිනවා. මොනතරම් වටිනවද නවතින්න පුළුවන් නම්? නවතින්න පුළුවන්. නැවැත්ම කියන දේ තව දුරටත් හිතවතුනි සාදුකයන්ට තියෙන කාරණයක්වත්, විශ්වාසයක්වත්, අදහන්ට තියෙන දෙයක්වත් නොවේ. ප්‍රායෝගිකව මෙතන මේ මොහොතේ කළ හැකි දෙයක් මේ වරහන් දාලා කියන්න වෙනවා සී බුද්ධිය තිබුණොත්. සායින් පසුව නැවතුණානේ. ඒතර එහෙම ඉන්නවද ගල් ගැහිලා? හිතන්න නැතුව, කියන්න නැතුව, කරන්න නැතුව ඉන්නවද? නෑ. එහෙම නෑ. අලුතෙන් හිතන්න පුළුවන්. අලුත් විදිහකට හිතන්න පුළුවන්. අලුත් විදිහකට කතා කරන්න පුළුවන්. අලුත් විදිහකට ක්‍රියා කරන්න පුළුවන්. ඒතර අලුත් කෙනෙක්. අර නැවතුණු කෙනා නෙවෙයි. දැන් අලුත් කෙනෙක්. මේ තමා සීබුද්ධියේ තිබෙන අතිවිශිෂ්ට දායකත්වය. කුමක්ද? අලුත් කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. අලුත්ම අලුත් කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. පරණ කෙනාව නවත්තන්න පුළුවන්. මෙතෙක් කල් ආව කෙනාව නවත්තන්න පුළුවන්. ඕනෑම මොහොතක අලුත් ගමනක් පටන් ගන්න පුළුවන්. මොන භෞතික දෙයකද, මොන ආගමික කාරණයකද මේ ආශ්චර්යය, මේ ප්‍රාතිහාර්ය පාට පුළුවන්? ඒ ගැඹුරු හැඟීමත් සමග අපි සිහිබුද්ධියත් සමග ඒකාත්මික වෙමු සාකච්ඡාවට. පරතුර දවසේ ආපසු හැරි බැලුවොත් දිගටම පෙරළුණු අවස්ථාවක් තිබුණද නැද්ද මතක් කරගන්න පුළුවනි. පල්ලමකට පෙරලි ගිය අවස්ථාවක් ක්‍රියාවෙන්, කතාවෙන් හෝ චින්තනයෙන්. මොනතරම් දුරක් පෙරළුණාද මතක් කරගන්න පිළිවන් කොහොමද නැවතුනේ බලන්න ඒ සිටිවිලි වලින් චින්තනෙන් පෙරළුණු පෙරලීම කතාවෙන් හෝ හැසිරීමෙන් පහලට වැටුණා නම් ඒ වැටිලා 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 කොහොමද නැවතුනේ වේගය අවසාන වීම නිසාද නැතිනම් බ්‍රේක් කිරීම නිසාද පල්ලම ඉවරුණු නිසාද නැවතුනේ නැතිනම් තමන්ම හිතාමතා නවත්ත ගත්තද හිතාමතාම නවතින්න තිබුණානේ කියන ඒ සිතිවිල්ල ඒ වැටහීම සමහර විට දැන් ඇති වෙන්න පුළුවන් මේ මොහොතේ පහළ වෙන්න පුළුවන් ඒ වෙලාවේ මට නවතින්න තිබුණානේ මාව නවත්ත ගන්න තිබුණානේ කියා තමන් පිළිබඳවම කිසියම් වැටහීමක් ආවර්ජනා කරන මේ මොහොතේ ඇතිවෙන්න පුළුවන්. කිසියම් මොහතක සිතා මතාම තමන්ට පුළුවන් උදානම් තමන්ව නවත්ත ගන්නට තමන්ගේ සිතීම කීම්බිනීම් හා කෙරුම් ඒ විචාර බුද්ධිය සීබුද්ධිය සීකල්පනාව ඇතිවීම නිසයි ඒ බවත් කවුරුවත් කියන නිසා නොව තමන්ගේම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න හැරවුම් ලක්ෂයක් වන ඒ ප්‍රත්‍යක්ෂයත් සමග දයාබර හිතවතුනි සාකච්ඡාවට
සර් මට අත්දැකීමක් ඇසුරෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
මේ කියපු කාරණේට අදාළ විශ්යක් වෙන්න ඇති නේද?
එහෙමයි සර්. දැන් ආනාපාන සතිය හරි මොකක් හරි භාවනාවක් කරගෙන ඉති ආනාපාන සතිය එහෙම කරගෙන ඉන්නකොට සිතුවිල්ලක් ආවා. එහෙම සිතුවිල්ලක් ඇවිල්ලා සිතුවිල්ලක් නෙමෙයි සද්දයක් ඇහුණා. ඇත්තටම ඒක ඩෝබෙල් එක. දැන් ඩෝබෙල් එක කියලා මං අඳුනගත්තා. එතකොට අඳුනගෙන එතකොට මම තීරණයක් ගන්න ඕනේ මම මේ දොර අරින්න යනවද නැද්ද කියන එක. ඊට පස්සේ දැන් දොර මට උඩ ඉඳලා බලත හැකි ඒ දැන් පෝස්ට්මන් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා මං හිතුවා. හිතලා පෝස්ට්මන් එතන ඩෝබෙල් එක ගහලා එයා බඩු තියලා යනවා නැත්නම් එතන හිටගෙන ඉන්නවා. ඒතොර එක දැක්කොත් මම එතනට යන්න ඕනේ. හැබැයි අද බලනකොට මේ එමිහ යනවා. ඉතින් එහිඳ මම යන්න ඕනේ නැහැ. මම අර ඒ සිහියෙන් තමයි ඒ ටික එක්කම කරේ. දැන් එතකොට එතන තිබුණේ මට සිහිබුද්ධියද නැත්නම් ආපහු මං හුස්මට හිටගෙනල්ලා භාවනා කරගෙන ගියා දිගටම. එතකොට ඒ තීරණ ගත්තේ සිහිබුද්ධියෙන්ද මට පොඩ්ඩක් සර් පැහැදිලි කරගන්න.
සිහිබුද්ධියෙන් තීරණ ගත්තා නම් මේ සිහිබුද්ධිය දන්නවා මේ සිහිබුද්ධිය කියන්නේ.
මට හිතෙනවා සිහිබුද්ධිය කියලා
ඒක. සිහිචිකිච්ඡාවක් නැහැ.
මට හිතෙනවා සිහිබුද්ධිය කියලා හැබැයි මට දැන සර්
ඔව් එහෙමනම් සතුටු වෙන්න
එතකොට සර් දැන් මගේ භාවනාව කැඩුනේ නෑ නේද? ආනාපාන සති භාවනාව කැඩුනා. ඒක තමයි නිතරම මට ප්‍රශ්න තියෙන්නේ. බම ආපහු වෙලා ආනාපාන සතියට ආවා. සිහි බුද්ධියෙන් හිටියා මම. ඒක මට සෑහෙන දුරට විශ්වාසයි. එතකොට ඒත් ඒ අතර භාවනාව කැඩිලාද නැත්නම්?
ආනාපාන සති භාවනාව කැඩුනා. නැවතුණානේ.
ඔව් සර්.
හැබැයි සිහි බුද්ධිය නම් ඊළඟට සිහි බුද්ධියට ඒ ගැටලුවක් නෙවෙයි. මේ භාවනා කියන ගැටලුව සිහි බුද්ධියට කවදාවත් ඇති වෙන්නේ නැහැ. එහෙම කවදාවත් පසුතැවීමක් ඇති නොකරන ස්වභාවයක් තමයි සිහි බුද්ධිය. සිහි බුද්ධිය තීරණයක් ගත්තොත් කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. මොනම තීරණයක් හරි ගත්තොත් පසුතැවෙන්න වෙන්නේ මොකද අර කරගෙන හිටිය තේ ලැබෙන ප්‍රයෝජනය වගේ 10000 ගුණයක ප්‍රයෝජනය සිහි බුද්ධිය ලැබෙන. සතුට මිසක් පසුතැවීමක්
නෙමෙයි. ඉතින් තමයි මට එහෙම ඒක මට ෂුවර් කරගන්න ඕන නැස.
හොඳයි.
ඔහොම ස්පින් කියලා සන්නයිස.
ආචාර්යතුමනි, ආචාර්යතුමා සඳහන් කරපු මේ තිරිංග සහ පල්ලම කියන උදාහරණය සැලකුව විට සිහි බුද්ධිය කියන යාන්ත්‍රණය මැකැනිසම් එක ක්‍රියාත්මක වෙනකොට ඒ පල්ලමේ දිග, පල්ලමේ ස්වභාවය, පල්ලමේ යන කිසිම කරුණු ප්‍රධාන සාධකයේ වෙන්නේ නැහැ. සිහි බුද්ධිය තමයි තීරණය කරන්නේ. දැන් මේක ඕෆ් ට්‍රැක් යනවා. ඒ නිසා මේකට අපි මේ හානිය අවම කරගන්න මහන්සිය බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. කියන්නේ එක්ක අලුත් මාර්ගයකට ගන්නවා, එක්ක මේක නතර කරගන්න ක්‍රමයක් යොදා ගන්නවා. මොකක් හරි ක්‍රමයකින් මේකේ වෙන සිදුවීම් හානිය වළක්වා ගන්න ක්‍රියා කරනවා මේ පද්ධතිය, මේ සිස්ටම් එක. නමුත් ආචාර්යතුමනි, තමා කරන අකුසලයක් අතීත අකුසලයක් ඒක බලවත් වුණොත් දැන් සිහි බුද්ධිය ක්‍රියා කරනවා. අකුසලයක් ඇවිල්ලා තිබුණොත් සිහි බුද්ධිය ක්‍රියා කරනවා නේද මේ අකුසලයෙන් සිදුවන දේ අවම කරගන්න. එහෙම වෙයිද නැත්නම් අර අකුසලිය ඕවර්රයිට් කළා තමාට වෙන සියලුම පාඩුව සිදුවේද? මේක හුඟක් සබ්ජෙක්ටිව් කතන්දරයක් මම කිව්වේ. මම මේ ඒක හරියට දැනගන්න ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ.
හොඳයි, බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ වැදගත්ම කාරණේ තමයි පල්ලම් කියන ඒවා, කියන්නේ පහසුවෙන් යන්නේ කියන්නේ. නමුත් පෙරට යන ප්‍රපාත කියන ඒවා පරණ අකුසලවල විපාක තමයි. පරණ අකුසල කර්මවල විපාක විදිහට තමයි මේ පෙරලීම් සිදු වෙන්නේ. පෙරලෙන ප්‍රපාතවලට අපිව යොමු වෙන්නේ පුද්ගලයන් විදිහටත් සාමූහිකවත් බොහෝ විට පරණ පාප කර්මවල විපාක විදිහට. ඉතින් එහෙම වෙනකොට මම කලින් කිව්වා වගේ මේ පද්ධතිය හැදිලා තියෙන්නේ සිහි බුද්ධිය ගැළවිලා යන විදිහට. එහෙම අකුසලයක් විපාක දෙන්න පටන් ගත්ත ගමන්ම මේ බලන්න මොන විදිහට මේක හදලා තියෙනවද කියලා. පරණ පවක් විපාක දෙන්න පටන් ගන්නකොටම ඉස්සෙල්ලම පළවෙනි විපාකයේ විදිහට තියෙන සිහි බුද්ධිය නැති වෙන්නේ. ඊට පස්සේ තමයි මේ බ්‍රේක් පෑඩ්ස් ටික ඔක්කොම ගැලවිලා යන විදිහට තමයි ඒක හදිලා තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ තමයි විපාක දෙන්න පුළුවන්. හොඳට විපාක දෙන්න පුළුවන් ඊට පස්සේ. නැවත නැවත පොලී වෙවි විපාක දෙන්න පුළුවන් නිසා මේ ඔය අකුසල පාප කර්මවල තියෙන ලක්ෂණයක් තමයි විපාකයේ දීමෙන් නවත්තන්න එයාලව අලුත් පවුත් කරවනවා. දැන් පරණ අකුසලේ විපාක දෙල ඉවර කරන එක නෙමෙයි, අකුසලේක තියෙන එයාට පැවිල්ලා තියෙන තව වගකීමක්. හැම පාප කර්මයකටම මේ වගකීම තියෙනවා. මොකද්ද මේ අලුත් පාප කර්ම අපලවා කරවි. ඒතර පරණ එක විපාක දෙල ඉවර කිරීමෙන් නවතින්නේ අලුත් පාප කර්මයක් කරනවා. ඉතින් අලුත් පාප කර්මයක් කරවන්න පුළුවන් ජී බුද්ධිය නැති වෙනත් පමණයි. එසේ නම් මුලින්ම කරන්නේ ජී බුද්ධිය නැති කරලා ගන්න. නැති කරලා දැම්මට පස්සේ ආත හිතේ හැටියට අපිට රිදවන්නත් පුළුවන්. අපි රිදව ගන්නවා යා කරන දේ. ඊළඟට මේ රිදවීම නිසා අපි ඊළඟට වෛරය ඇති කරගන්නවා. අමනාපය ඇති කරගන්නවා. ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. බය ඇති කරගන්නවා. ඒවත් එක්ක අලුත් මනෝකම්ම, වචීකම්ම, කායකම්ම ඇති කරගන්නවා. මෙහෙම තමයි හැදිලා තියෙන්නේ. හැබැයි ප්‍රථමා කියන විදිහට මේ සීබුද්ධිය ඇති කරගන්න පුළුවන් නම් අර විපාකයක් අලු කරගන්න පුළුවන්. ඒක බොහොම ධර්මානුකූලයි, න්‍යායානුකූලයි. ඒ විපාකේ අනු කරගන්න පුළුවන්. සමහර සම්පූර්ණයෙන්ම පේරෙන්න පුළුවන් විපාකේ. වර්තමාන වශයෙන් සීකල්පනාවෙන් විචාර බුද්ධියෙන් ඉන්න පුළුවන්. වෙන විසඳුමක් නැහැ. එහෙම නැත්නම් ඔය අතීත කර්ම විපාක දෙනවා. ඒවා නැවත නැවත අපලව අලුතෙන් අලුතෙන් අකුසල කර්ම කරවනවා. ගොඩේමක් නැහැ. ගොඩේන්ට තියෙන එකම මේ කට මොකද්ද? මේ වැටුණු කටම තමයි. එළින්දට වැටුණු කටින්මනේ ගොඩෙන්න උන වැටුනේ සීබුද්ධිය නැතිකම නිසා. ඒ සියලුම අතීත පාප කර්ම අපසල කර්ම කළේ සීබුද්ධිය නැති වෙලාවටනේ. ඒ කටින්ම තමයි ගොඩෙන්න තියෙන්නේ. සීබුද්ධිය ඇති කර ගැනීමෙන්මයි මේ සංසාරේ කියන ලිදෙන් ගොඩෙන්න පුළුවන්. ඒ වැටුනේ සීබුද්ධිය නැතිකම නිසා. නිසා කතා දෙකක් නෑ. කියන්නේ පැහැදිලි 100%ක්ම සක්සුදක්සේ පැහැදිලි වෙනවා. ඥානානුකූලව පැහැදිලි, ධර්මානුකූලව පැහැදිලි, ප්‍රායෝගිකවත්වය එහෙමමයි. සීබුද්ධිය ඇති වුණොත් ඒ විපාකේ අඩු කරගන්න පුළුවන්, හානිය අඩු කරගන්න පුළුවන්. සහ වැදගත්ම දේ තමයි අලුතෙන් පාප කර්ම නොකරයි. පරණ එක ගෙවිලා යයි ටිකක් හරි අලුතෙන් නම් වෙන්නේ.
ඉතාමත් සාර්ථක පිළිතුරක් ආචාර්යතුමනි. ආචාර්යතුමා එකට උදාහරණ දෙනකොට තවත් කරුණක් ඉතාමත් පැහැදිලිව හයිලයිට් කරා. ඒ කියන්නේ අපි දැන් මේ ප්‍රශ්නෙන් අපි කර්මය විදෝනකොට දැන් පරණ අය විශේෂයෙන්ම අපේ වැඩිහිටියෝ ඉවසීම කියන එක ඇප්ලයි කරනවා. ඒ කියන්නේ අපිට දැන් මෙහෙම දෙයක් වෙනවා. අපිට දැන් අපේ තිරිංග ඔක්කොම ගැලවිලා තියෙන එක නිසා අපි කාටවත් පිළිතුරු නොදී එකට එක නොකිය අනුන්ගේ වැරදි කියන්නේ නැතුව තමන්ම හිතාගෙන තමන්ම මේක විඳිනවා, මේක එළියට ගෙවන්නේ නැහැ කියලා, එළියට තවදුරටත් තරන් යන්නේ නැහැ කියලා සීබුද්ධියෙන් හිතන්න මහන්සියෝ නේද? වර්තමාන මනුස්සය එහෙම නැහැනේ. වර්තමාන මනුස්සයා තා කාට හරි බලින් එක තමයි කරන්නේ. එකනි කරලා ඊපස්සේ අර ආචාර්යතුම කියනා වගේ මේක තවදුරටත් සංසාරේ අරන් යනවා. අපි වැඩිහිටියන් කරන්නේ කොහොමද මට දන්න ආකාරයට මේ අපි පුංචි කාලේ දැකලා තියෙන විදිහට රිවර්සීමෙන් තද අදිස්ථානකින් විතර ආචාර්යතුමා කියු විදිහට සිහිබුද්ධිය කොහොමාරි අරන් තමාව කන්ට්‍රෝල් කරගෙන මේ සංසාර තම ඉදිරියටත් මේ අකුසලයේ ගෙනියෑම වළක්වීමට හුඟක් මහන්සි ගන්නවා නේද? ඒක හුඟක් වැදගත්. ඒ කියන්නේ ප්‍රශ්නේ දිවස්ථායෙම හොඳ පිළිතුරක් සාර්ථක, ඒ කියන්නේ 360ක විග්‍රහයක් ලැබුණා බොහොම පින් ආචාර්යතුමාට.
හොඳයි මේ ඒක සම්පූර්ණ ඒ නිසානේ අපේ මේ ජනවාරි තියෙන්නේ පණිවිඩ පෙර සිතා බලනු කියලා. ඒ කියන්නේ සීබුද්ධිය ඇති කරගන්න පණිවිඩ කලින්. සීබුද්ධිය ඇති කරගත්තොත් පණිනවද නැද්ද, කොයි වේගෙන්ද පණින්නේ, කොතෙන්ටද පණින්නේ, ඒ ගැන කලින්ම තීරණයක් ගන්න පුළුවන්. එහෙම නැතු ඔහි පැන්නොත් කොහේ නවතින්න වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔබතුමා කියපු කාරණේ හරියට හරි මේ සීබුද්ධිය පිළිබඳව ලොකු හැඟීමක්, ඒ වචනේ කොහොම වෙතත් භාවිතයේ අපේ වැඩි කියන අතර තිබුණා.
නමෝ බුද්ධාය ආචාර්යතුමනි.
අවසරයි සර්. මේ පද්ධතියත් සමග බලාපොරොත්තු කියන වීල් එකත් එල්ලලා තියෙනවා නේද? මේ බලාපොරොත්තු කියන වීල් එක නැතුව මිනිස්සුන්ට ජීවිතේ ගමන් කරන්නේ නැහැ. ඒතුළු මේ බලාපොරොත්තු හැබැයි යථාර්ථයත් එක්ක ගිහින් හැප්පෙනවා. හැප්පුණාම මේ බලාපොරොත්තු වීල් එකත් සුණු විසුණු වෙලා යනවා. එතකොට තමයි සිහිබුද්ධිය තිබුණ බවට තේරෙන්නේ. මොකද මේ යථාර්ථය කියන එක හරි සංකීර්ණයි, තනි පුද්ගලයෙකුට ග්‍රහණය කරගන්න බෑ. සෑ ඉදිරිපත් කරපු කාරණා හතර ගත්තාම විවිධ අද්දකී පරහ තමයි යථාර්ථය මිනිසුන්ට මුණ දෙන්නේ පුද්ගලයෙකුට. ඒකට බලාපොරොත්තුකින් හැප්පුණ ගමන් සිහිබුද්ධියක් නැහැ, කරන තියෙන සියලුම කර්මයක් කරනවා. එතකොට මේ අපි ධර්මෙ පුහුණු වීමේදී අලුත් අද්දකීම් නිසා යථාර්ථයේ කියලා කියන්නේ කොහොමද? දැන් අපි සිහිබුද්ධිය පරණ අද්දකීම් වල සිහිබුද්ධිය අපි හදා ගන්නවා. හැබැයි අලුතෙන් එන අද්දකීම් වල කොහොමද අපි සිහිබුද්ධිය හදා ගන්නෙ? ඒක තමයි මගේ ගැටලුව.
ඔව් මේ දැන් මේ ගමන යන්නේ බලාපොරොත්තුවක් එක්කනේ, බලාපොරොත්තුවක් නැත්නම් ගමනක් නැහැනේ. එනම් ඉන්නවා අපි ගමනක් පටන් ගන්නෙම බලාපොරොත්තුවක් සමග, යන්නේ බලාපොරොත්තුවක් සමග. බලාපොරොත්තුවක් නැති තැනක ගමනක් නැහැ. දැන් එතකොට මේ බලාපොරොත්තුව එකයි මේ බලාපොරොත්තුව කුරි අපිව දක්වන්නේ. මොනවා හරි බලාපොරොත්තුවක්, ලෞකික බලාපොරොත්තුවක්, ආධ්‍යාත්මික බලාපොරොත්තුවක්, ආගමික බලාපොරොත්තුව, මොනවා හරි බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව යම් පමණකට ප්‍රබලද, එනේ බලාපොරොත්තුවත් එක්කෙන දෙන්නේ අවශ්‍යතාව තියෙන්නේ සහ ආශාව. බලාපොරොත්තුව විතරක් තිබිලා අවශ්‍යතාවිකුයි ආශාවකුයි නැත්නම් ඒ පස්සේ පමණ එළවන්නේ නැහැ. බලාපොරොත්තුවක් බලගන් වෙනවා නම් ආශාවෙන් සහ අවශ්‍යතාවෙන් එතින්දී ලොකු මේ ජවයක් ලැබෙනවා, ලොකු මේ ගැම්මක් එනවා, යන් පණීත ලොකු ගැම්මක් එනවා. එහෙමනම් ඒ බලාපොරොත්තු ආශාවෙන් සහ අවශ්‍යතාවෙන් බලගෙන විලා නම් තියෙන්නේ අපි හරි වේගෙන් දුවනවා. බලාපොරොත්තු ළඟට, ඒ බලාපොරොත්තු ඉටු කරගන්න ඉලක්කයේ වෙතට හරි වේගෙන් දුවනවා. කඩාගෙන විදගෙන යනවා. ඒ කඩාගෙන විදගෙන යන්නේ අවශ්‍යතාව සහ ආශාව උපරිම මට්ටමට දෙනකන්. යම් පමණකට අවශ්‍යතාව සහ ආශාව තිබෙනවාද ඒ වේගෙට තමයි දුවන්නේ. ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීම පිළිබඳ. එහෙම දුවනකොට දුවන වේගය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට වටපිට පෙනීම අඩු වෙලා යනවා. අපිට වෙන්නේ ඉලක්කේ විතරයි. වේගින් දුවන්න දුවන්න ඉලක්කේ විතරයි තේරෙන්නේ. වෙන මොනවත් පේන්නේ නැහැ. ගල් මුත් තියෙනවා, වම්බු තියෙනවා, පල්ලම් තියෙනවා, කඳු තියෙනවා, හෙල් තියෙනවා, ඇලපාරවල් තියෙනවා. මේ මොනවත් පේන්නේ නැති නේද වේගින් දුවත්. එතකොට වෙන්නේ ඔබතුමා කියූ දේ අපි හැප්පිලා රැකෙනවා. ඉලක්කයක් තියෙනවා ඈත. ඒක නැත්තේ නෑ. හැබැයි එතෙන්ට යනකොට මුල් තියෙනවා, ගල් තියෙනවා, හෙල් තියෙනවා, කඳු තියෙනවා, වංගු තියෙනවා. මේවා හඳුනාගෙන මේකේ මුල අපිට ඉපන්ිනවද, යටිමින් දනවද, ගලක් මග හැරලා යනවද, ගලෝල යයින් කරනවද, මේ වංගුව කොහොමද, වංගුව මේ විදියට යනවද, නැත්තම් වෙන පැත්තකින් යනවද? දැන් මේ හැම මොහොතකම තීරණයක් ගන්න එපැයි. ඒ තීරණයක් ගන්න නම් තියෙන බාධකේ අඳුනා ගන්න ඕන. සිහිය. සිහියත් බාධකේ අඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඒ බාධකයට අපි කොහොමද මුහුණ දෙන්න ඕනේ කියන තීරණය ගන්න සිහිය, විචාර බුද්ධිය. ඉතින් මේ දෙකම නැතිනම් වේගෙන් දුවන්න ගියොත් ඉලක්කේ විතරක් දිහා බලන එතකොට අන්ධයි ගමන. බලාපොරොත්තුව මේ ආසයන් සහ අවශ්‍යතාවයෙන් පමණක් බලගන්නුනහම වෙන්නේ ඒ වේගය අන්ධ වෙනවා. වේගය වැඩි වෙනවා. හැබැයි ගම් යන කෙනා අන්ධ වෙනවා. අන්ධ වෙනකොට එයාට මේ මොනවත් පේන්නේ නැහැ. ඔබතුමා කිව්ව යථාර්ථය පේන්නේ නැහැ. බාධක පේන්නේ නැහැ. ඉලක්කය පෙනිපෙනී අපි පැත්තකට විසික් වෙනවා, ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටුනහම දැන් වෙන බලාපොරොත්තුව. දැන් අර බලාපොරොත්තුව කඩ වුණානේ. හැබැයි ඒ කඩවීම විතරක් නෙමෙයි. දැන් ඔන්න වෙන පැත්තකට වැටිලා. එතන එතනින් ආපහු ගොඩේම තමයි ඊළඟ බලාපොරොත්තු. දැන් අලුත් බලාපොරොත්තු. දැන් තුවාල වෙලා. මෙය සනීප කර ගැනීම තමයි දැන් හොඳට බලන්න එක එල්ලේ ඉලක්කයකට ගිහිල්ලා නැවතුණු ගමනක් නෑ. සාමාන්‍ය ඔය සීබුද්ධිය නැතුවගෙන අතුරු පාරවල්වල ගිහිල්ලා කැරගාමද ඉන්නවා පොඩි කාට ඇයි මං අද මෙතන ඉන්නේ කියලා කවුරුවත් දන්නේ නෑ. දැන් අද අපි ඉන්න තැන බලන්නේ මේ සැලසුම් කරන තැනක් නොවේ. මෙහෙම ගිහිල්ලා එක තැනකින් බලාපොරොත්තු ඔය පිටා පැත්තකට විසික් වුණා මෙතනින් ඊට තව බලාපොරොත්තුවක් හදාගන්නවා. ඒ බලාපොරොත්තු ඔස්සේ යනකොට තව මුලක පැටලෙන්නේ තව පැත්තකට විසික් වෙනවා. ඕම කැරිට ඉස්සරහා තව බලාපොරොත්තුකුත් තියෙනවා නැත්ති නෑ. ඒකටත් ජෝර. ඉතින් මේ තමයි යථාර්ථය. මේක තමයි යථාර්ථය. මේ එහෙම නැතුව නිකන් හරි ලස්සනට මේ සරලලී ගක් ගැහුවා වගේ මෙතනින් පටන් ගෙන එතෙන්ට ගිහිල්ලා එතනින් මේ හරියට ටුවක් වර්කින් වෙඩි තිබ්බා වගේ හරියට මේ මොනිස්සම බුලට් එක ගිහිල්ලා ඒ ටාගට් එකේ වැදිලා නවතින එහෙම යථාර්ථයක් මේ සාමාන්‍ය ජීවිතයක නෑ. මේක තමයි යථාර්ථය. ඉතින් මේ මෙහෙම තමයි වෙන්නේ. මෙහෙම වීම තුළ වෙන්නේ මොකද? පැවැත්ම සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ පැවැත්ම. අවශ්‍ය දෙයක් නෑ. සංසාරේ පවතින මේ විදිහට බලාපොරොත්තුවක් ඉටු කරගන්න බැරි වුණා කියලා සංසාරේ නවතින්නේ නෑ. මෙතන මේ ආයෙත් දෙන්නේ සීබුද්ධිය අවශ්‍යතාව තමයි. මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් නම් එකකින් දෙකකින් නවතින්න.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි.
සර් දැන් අර පැහැදිලි කරපු ටිකයි කලින් කරපු දේශනාවයි අල්ලා ගත්තහම මට තේරුණේ ධර්මයේ අර සතර අගතියේ තීරණ ගන්නවා කියන්නේ ඡන්දයෙන්, දේශයෙන්, භයෙන්, මෝහෙන් තීරණ ගන්නවා කියන්නේ ඔන්නේ සිහියයි බුද්ධියයි නැති වෙච්ච තැන නේද අපි ඉලක්කයකට දුවනවා. වටපිටාව පේන්නේ නැහැ. එහෙම නේද සර්?
ආ
බුද්ධිය එකතු වුණොත් අපිට ඒ විදිහ තීරණ වලට එන්නේ නැතුව යනව නේද?
අනිවාර්යෙන්ම අගතියකට යන්නේ නැ මේ සමබර චින්තනයක් නැති වුණ තැනනේ. අගතියකට අන්තගාමී වෙන්නෙම සමබර දැක්මක් සිතීමක් නැති වුණ තැන. ඒ සමබර සිතීමක් නැති වෙන්නේ ඔය ඔබතුමිය කිව්ව ඔය සතර අගති කියලා කියන්නේ ඡන්ද, ඡන්දා දෝස, භය, මෝහ. දැන් මේවා ඇති වෙන්නේ සීබුද්ධිය නැත්නම් නිසා. මේවා ඇතිවීම නිසා සීබුද්ධිය නැතිවීම තව එකක්. හැබැයි මේවට දොරටු ඇරෙන්නේ සී කල්පනා නැතිවීම නිසා. ඉතින් මේ ඔය ඉලක්කයකට යන්න ඕනේද කියන එකත් වැදගත්. දැන් අපි හිතන ඕනම ඉලක්කයකට යන්න පුළුවනි, ඉලක්කයකට යන්න ඕනේ. හැබැයි යන්න බැරි මේ සතර අගති නිසා. එන්නේ සතර අගති විසින්ම ඉලක්ක හදලා දෙනවා. ඡන්දේ හදන ඉලක්ක තියෙනවා. ද්වේෂයේ හදන ඉලක්ක තියෙනවා. බය හදන ඉලක්ක තියෙනවා. මුලා වීම හදන ඉලක්ක තියෙනවා. ඒවත් ඉලක්ක තමයි හදලා දෙන්නේ. නවතින්න නෙමෙයි උදව් වෙන්නේ ගමනක් යන්න. ඉතින් හොඳට බලන්න ඕනේ සීබුද්ධිය ඇති වුණා තමයි තේන්නේ මේ ඉලක්කේ කවුද හදලා දුන්නේ අපිට. කවුද හදලා දුන්නේ? ඔන්න ඡන්දේ. අද හැදු ඉලක්ක තියෙනවා. ද්වේෂයේ හැදු ඉලක්ක තියෙනවා. පේනවා හොඳට. බය සහ මෝහය විසින් හදා දෙනු ලැබුණු ඉලක්ක තියෙනවා. ඒවා අපි මොකටද ඒවා අපි ඉලක්ක කරගන්නේ? හැම ඉලක්කයක්ම ඉලක්කයක් නෙමෙයි. ඉලක්කයක් තිබුණ පමණින් අපි යන්න ඕනේ නැහැ. බලන්න ඕනේ කාගේද මේ ඉලක්කය? කවුද මේ ඉලක්කය හදා දුන්නේ? මේ ඉලක්කයට යෑමෙන් කාගේ අවශ්‍යතාවයද ඉටු වෙන්නේ? අන්න බලන්න. එහෙන් බැලුවහම හුඟක් ඉලක්ක බොහෝ ඉලක්ක. ඉලක්ක නොවන බව තේරෙයි. අපේ ඉලක්ක නම් නෙමෙයි කියලා තේරෙනවා. එහෙම තේරුණා. ඉතින් ඒවා ඉලක්ක විදියට ආයේ පේන්නේ නැහැ. ඉලක්කයක් නැත්තම් ගමනක් නෑ.
සෑද කියන්නට යෙදුණු දේවල් මට සර්දියා බලාගෙන ඉන්නකොට ඒක ප්‍රායෝගිකව මට ලොකු අවබෝධයක් ඇති වුණා. දැන් සර්ව කියලා තියෙනවා අපේ හිතේ, දැන් අපේ කයේ ආතක තත්ත්වයක් තියෙනකොට, අපහසු තත්ත්වයක් තියෙනකොට අනිවාර්යයෙන් මේක සිතට බලපානවා, සිත ආතතියටපත් වෙනවා. නමුත් අද සර් මේ ඉතාමත් උණුසුම් පරිසරයක ඉන්නක් සර්ගේ බෙල්ලෙන් ෂර්ට් එකෙන් දාඩිය වැක්කිරෙනවා. ඇත්තටම කියනවනම් සර් ඒ තත්ත්වය තියාගෙන සර්ගේ අද දේශනයේ කිසිම වෙනසක් නැහැ. වෙනදා කරන දේශනෙමයි. සර් එක කලින් නවත්තන්න හදන්නෙත් නැහැ. ඉතින් සර් කියපු දේ, සර්ගේ අවබෝධත්වයේ ආශ්චර්ය කියන එක ඇත්තටම මේ වෙලාවේ මට හොඳටම අවබෝධ වුණා. මේ මේ තත්ත්වයේ දිහ බලන් ඉඳි. හොඳයි සර්, ගොඩක් පිං සර්.
හොඳයි.
ආචාර්යතුමනි, ආචාර්යතුමා සඳහන් කරා දැන් ඉලක්ක බොහොමයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක යෝග්‍ය අවශ්‍ය ස්ථානෝත්ති ඉලක්කයක් සොරා තේරුම් කර ගැනීමට හුඟක් වෙලාවට භාවිතා වෙන්නේ සීබුද්ධිය. සීබුද්ධිය එක වැලියු කරලා මේ ඉලක්කද නැද්ද කියලා අයින් කරනවා. ඊට අමතරව උත්ප්‍රේරකයක් විදියට මේ බුද්ධ දේශනාවේ සඳහන් කරන ආකාරයට මෛත්‍රිය සද්ධාව කියන කරුණු මේ සීබුද්ධියේ වර්ධනියට උත්ප්‍රේරකයක් විදියට කටයුතු කරන්නේ නැද්ද? මෛත්‍රිය සද්ධාව අන්නේ වගේ දේවල්.
එහෙම වෙන්න පුළුවනි. දැන් මේවා මේ චක්‍රයක් නේ, ධර්ම චක්‍රයේ විදියට ගත්තොත් චක්‍රයක ධර්ම චක්‍රයේ මුල කොතනද කියලා අහුවොත් ඉතින් සම්මා දිට්ඨි මුල කියන්න පුළුවනි. මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න සම්මා සතියත් ඕනේ වෙනවා. සම්මා වායාමයක් ඕනේ වෙනවා. සම්මා සතිය ඇති වෙන්න සම්මා දිට්ඨි වායාම ඕනේ වෙනවා. ඒ නිසා චක්‍රයක් ගත්තාම හරියටම මුලක් කියන්න බෑ. රෝදේක මෙන්න මෙතන තමයි මුල කියන්න බෑ. මේ කැරකෙනවා ඕනෑම තැනක අපි ඉන්න තැනකින් ඒ කරකෙන්න පටන් ගන්න පුළුවනි. ඒ නිසා මේ මෛත්‍රිය ඇති වෙන්නත් සීබුද්ධිය ඕනේ. මේ මෛත්‍රිය හොඳයි. තරහ, වෛරයේ ප්‍රශ්නයක් කියන අවබෝධයක් එද්දකයි මෛත්‍රිය ඇති කරගන්නේ. එහෙම නැත්නම් සද්ධාව අවශ්‍යයි. ගැඹුරින්ම හදවතේ ඇති වෙන ප්‍රසාදය අවශ්‍යයි මේ ගමනට. මේ මෙය අමූලික සද්ධාවක්, මේ ආකාර උති සද්ධාවක්, ඒ කියන්නේ හේතු සහිත සද්ධාවක්, මේ හේතු නැති සද්ධාවක් කියා ඒ දෙක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ සීබුද්ධිය තියෙන විට. සීබුද්ධිය නැතිනම් අපි සද්ධාව කියා කියන්නේ සද්ධාවටම නෙමෙයි, සද්ධාව කියා හිතලා කරන දේවල් ඇත්තටම භක්තියෙන් කරන දේවල්, ඇදහිමෙන් මිසක් අර ආකාරවති සද්ධාවෙන් නෙමෙයි කරන්නේ. ඒ ආකාරවති සද්ධාව තියෙනවනම් කවදාවත් කරන්න හිතන්නේවත් නැති දේවල් භක්තිය නිසා කරනවා. හැබැයි අපි කියන සද්ධාවෙන් කරන්නේ. ඒත් මේ සියුම් කාරණා වෙන් කර ගන්න පුළුවන්කම තමයි සීබුද්ධිය කියන්නේ. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ හැම දෙයකටම මුල්ම වෙන කාරණයක් තියෙනවනම් ඒ සීබුද්ධිය තමයි. එහෙම නැත්නම් අපි මේ වචන වලට රැවටිලා නැත්නම් සංකල්ප වලට රැවටිලා මේවා මේක තමයි ඇත්ත කියලා මේ පාර කියලා හිතලා නොමගට යන්න පුළුවන්. ඒ වගේම මේ මෛත්‍රිය යම් පමණකට තියෙනවා නම් ඒ මෛත්‍රී සහගත හිත මේ විචාරපූර්වක හිතන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අර කලින් මේ මහත්මියක් මතු කළ කාර්යයේ තිබන්නේ සතර අගති කියන. ඒ අගති වල ද්වේෂය නැහැනේ, මෛත්‍රී හිතේ ද්වේෂය නැහැ. ඒ වෙලාවට වෙන්නේ. එතකොට මේ ද්වේෂයෙන් අගතිගාමී වීම, අන්තගාමී වීම නැහැ මෛත්‍රී හිතට. ඒ නැතිවීමම එක්තරා විදියක සිහි බුද්ධියක් ඇති වෙන්න හේතු වෙනවා. නැත්තම් අවිචාර බුද්ධිය අඩු වෙන්න හේතු වෙනවා. සැබෑ සද්ධාව ඔය ආකාරවතී සද්ධා කියන දේ හේතු කාරණා අනුව ඇති වෙන ප්‍රසාදය අනිවාර්යයෙන්ම උදව් වෙනවා ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වු මාර්ගයට. වෙන පාරවල් වලින් මෙන්න මේ මාර්ගය ආර්ය මාර්ගය කළ යුතු දේ මෙයයි ඒ දේ කරන්න. ඉතින් මේව අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තමයි.
බොහෝම පින් ආචාර්යතුමනි.
අවසරයි සර්. මේ බලාපොරොත්තු කඩවීම නිසා අපි අසරණකමට පත් වෙනවා. ඒ අසරණකම නිසාම සමහර වෙලාවට නවතිනවා ජීවිතේ. කළුත්තේ මොකද්ද? නොකළුත්තේ මොකද්ද කියලා අතරමං වෙනවා. ඒ වෙලාවේදී මේ සිහිපත්තිය අවදි කරගන්න පුළුවන් නම් ඇයි මම මේ අසරණ වුනේ? ඒකට හේතුව මොකද්ද? මගේ ඒ ටාගට්ස් එහෙම නැත්නම් ඉලක්කයන් යථාර්ථවාදී එහෙම නැත්නම් ලෝභකම නිසා වූ දෙයක්ද කියන එක මතු කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ අසරණකමම භාවනා මේ පැත්තට යොමු කරගන්න අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් නේද සර්?
අනිවාර්යයෙන්ම ඒ බලාපොරොත්තු ඉටුවීමට වඩා බලාපොරොත්තු කඩවීම තුළ දොරක් ඇරෙනවා. මේ මේ චක්‍රයෙන් එළියට හැබැයි එළියට යැපෙන්නේ නැහැ. බලාපොරොත්තු කඩවුණු පමණින්ම එළියට විසික් වෙන්නේ නැහැ. හැබැයි එළියට යන්න දොරක් ඇරෙනවා. ඉතින් ඒ තුරින් එළියට යනවද නැත්නම් ආපහු මේ අලුත් බලාපොරොත්තුවක් හදාගෙන නැත්නම් මේ කඩවුණු බලාපොරොත්තුව නැවත පූර්වම හරි ප්‍රතිසංස්කරණය කරගෙන මේ චක්‍රේ ඉන්නවාද කියන තීරණය අපේ අතේ තියෙන්නේ. බලාපොරොත්තුවක් කඩවුණු පමණින් ඒ නිසාම ගමනක් නවතින්නේවත් අලුත් ගමනක් පටන් ගන්නෙවත් නැහැ. එය ඒ හැබැයි පුංචි ඉඩක් දොරටුවක් තමයි ඇති වෙන්නේ. ඉතින් එතනදී එක්කෝ කල්‍යාණ මිත්‍ර ආදර්ශයක් ලැබුණා. ඒ වගේ වෙලාවක හරියට මෙහෙම දැනෙද්දී කල්‍යාණ මිත්‍ර ආදර්ශයක් ලැබුණොත් අන්නර අලුත් ගමනක් යන්න පුළුවන්. බොහෝ විට එහෙම අලුත් ගමනක් යන්න හේතු වෙන්නේ ඒ වගේ අවස්ථාවක ලැබෙන කල්‍යාණ මිත්‍ර ආදර්ශය නිසා. එහෙම නැත්නම් කර තියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා වැටිලා ඉන්න වෙලාවේ කෙලින්ම ධර්මයක් අපිට කතා කරනවා එන්න කියලා. එරුණු කුංචි දොරෙන් ආලෝකයක් වැටෙනවා අපි වෙතට. හැමතැනම අන්ධකාර වෙලා බලාපොරොත්තුවක් හද වුණා කියන්නේ අඳුරු නිකන් මේ කළු කුහරයකට ඇතුල් වුණා වගේ මේ බලාපොරොත්තුවේ ප්‍රමාණය අනුව අපේ ජීවිතය අන්ධකාර වෙලා යනවා, අඳුර වෙලා යනවා, කඩවීමක. එම් ලොකු බලාපොරොත්තුව නම් කඩ උනේ මුළු ජීවිතේටම අපි බලපාන ජීවිතේම පරදුවට තියා උගස් තියා සූදුවක් වගේ කරලා නම් පෙරදුනේ. ඉතින් එතනදී අපි හිතන මුළු ජීවිතේම ඉවරයි. දැන් ආයි ජීවත් වෙලා වැඩක් එහෙම කර තියාගන්න දෙයක් නැතුව හතර ගාතෙන් වැඩිලා ඉන්න වෙලාවක අන්න මේ පුංචි ආලෝකයක් වැටෙනවා යථාර්ථයෙන්. එහෙම ඒ කියන්නේ දෙදරීමක් නේ වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මයේ දෙදරලා යනවා ඒ වගේ වෙලාවක. ඒ දෙදරීම හරි වටිනවා. මොකද දෙදරුවාම තමයි කවදාවත් ආලෝක කිරණයක් නොගිය අර මධ්‍යයට ආලෝක කිරණයකට යන්න පුළුවන්. ඕනෑම කල්බලක් වුණත් දෙදරුවාම කුළු ගෙඩි පාරක් වැදිලා පෙරලීලා ලොකු ගලක වැදිලා දෙදරුවාම තාම පුපුරලා නැහැ. හැබැයි ඉරිතැන්නාම ඒ ඉරිතැන්න තැනින් ආලෝකය යනවා. කොතෙන්දද? මුළු ජීවිත කාලෙටම ආලෝකයක් නොලැබුණු තැනට ආලෝකය එනවා. මේ හරි ලස්සන කාරණය. එහෙම තිබ්බනම් ඇපීමක් නැතුව ගැටීමක් නැතුව කඩවීමක් නැතුව තිබ්බනම් කවදාවත් ඒ කළු ගල මැදේට ආලෝකය වැටෙන්නේ නැහැ. ඒ වැටුනේ අර ඉදිතැවීම නිසාම. අන්න එතනින් ඒ මැදේට පුළුවන් එළියට. ඉතින් හැබැයි බොහෝ විට එහෙම ඇතුළෙන්ම අවශ්‍යතාවයක් ඇවිල්ලා එදී තිනවට වැඩි හරි ඒ වගේ අවස්ථාවක කල්යාණ මිත්‍රයෙක්ගේ අතදීම තමයි සාමාන්‍යයෙන් සිදු වෙන්නේ සිදු විය යුත්තේ පහසුම දේ. හැබැයි ඒක සුලබ නැහැ. බොහොම කලාතුරකින්.
සමහරවිට සර් මම ටිකක් දුර ප්‍රශ්නයක් අහන්න අවසර දෙන්න. දැන් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙන් නිකුත් පිටවීම කියන කතන්දරයේදී අපි අහලා තියෙනවා සතර පෙර නිමිති තමයි දුටුවේ කියලා. ඒක තමයි ප්‍රසිද්ධ. ඊට අමතරව මේ මාලිගාවේ තුල කම්පනයක් ඇති වෙන්න කාරණා හේතු වුණාද? අද්දකින් හරහා.
ඔව් කම්පනය කියන දේ මේ එක එක ආකාරයෙන් හෙට පුළුවන්. දැන් අර ඔබතුමා කියව බලාපොරොත්තු කඩවීම තමයි සාමාන්‍ය සුලභම දේ කම්පණය ඇති වෙන්නේ. හැබැයි අසාමාන්‍ය කාරණය තමයි බලාපොරොත්තු ඉටුවීමක් කම්පණයට හේතු වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඒ කම්පණය වෙන්න නම් නොකඩීම බලාපොරොත්තු ඉටුවෙන්න ඕනේ. හදන හදන බලාපොරොත්තු ඉටුවෙන්න ඕනේ. දැන් කම්පණය වෙන්නේ තේමනේ කඩ වුණා. දෙකක් කඩ විලා 10ක් පිට වෙනකොට ලොකු කම්පණයක් එන්නේ නැහැ. හැබැයි හදා ගන්න බලාපොරොත්තු කඩ වෙන වෙච්ච තමයි ලොකු කම්පණිය එන්නේ. විශ්වාසය නැති වෙලා යන. අසරණ වෙයි. ඒ න්‍යායම තමයි පිටුවීමටත් වෙන්නේ. හිතන හිතන දේ ඉෂ්ට වෙනවා නම්. ඉල්ලන ඉල්ලන දේ ලැබෙනවා නම්. ඒ පැත්තට යනකොටත් ඇති වෙනවා කම්පණය. මේ කම්පණයට වෙනස්. හැබැයි කම්පණයක් ඇති. ඒ මට හිතෙන්නේ නම් සිද්ධාර්ථ කුමාරයාට ඇති වුණු කම්පණය බලාපොරොත්තු කඩවීමේ කම්පණය නෙවෙයි බලාපොරොත්තු ඉටුවීමේ කම්පණය. අතිසාර්ථක විවාහ ජීවිතය. මොනම අඩුවක්වත් කියන්න බැරි විවාහ ජීවිතය. කිසිම අඩුවක් තිබිලා නෙමෙයි මේ ගෙදර ගියේ. මොනම අඩුවක්වත් තිබිලා නෙමෙයි. ඉතින් එනේ අතිසාර්ථකත්වයේ තිබෙන නිස්සාරත්වය තමයි උන්වහන්සේ දැක්කේ. ඒ හැම දෙයක්ම සාර්ථක වෙන විට හිතන හිතන දේ හරියන විටත් එපා වීමක් වෙනවා. හිතන හිතන දේ හරියන්නේ නැති විටත් එපා වීමක් වෙනවා. ඒ සාමාන්‍ය සමාජයේ හිතන හිතන දේ හරින්න විතරයි එපා වෙන්නේ. මේ බුදුවරේ පහළ වෙන්නේ එතනින් නෙමෙයි බුදුවරේ ඒ බෝධිසත්වරේ ඇතුල් වෙන්නේ. කියන්නේ බුදුවරේ පහළ වෙන්න යන දොරටුව ඔය එපා වීමේ දොරටුව නෙමෙයි සාර්ථකත්වයේ දොරටුව. එයයි වෙනස. ඒ දොරටුවෙන් යන්න පුළුවන්නේ බෝධිසත්වරේ කොටමයි. කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ පහළ වෙන්නේ ඒ දොරටුව. අනිත් හැම ඊට මෙහා තියෙන දොරටු ඊට මෙහා අය බොහෝ විට මේ ප්‍රශ්නයක් එක්ක කලකිරීමක් සමග ඒ කලකිරීම කියන්නේ කඩවීමේ කලකිරීමක් සමග තමයි උපතිස්ස පොලිත පරිබ්‍රාජිකන් දෙපළට පවා අර මේ කඳු මුදුනේ තිබුණු ඒ සැනකෙළිය ඇතුලේ කොහොම තිබ්බ නමුත් ඒ බලාපොරොත්තු වෙන දේ ලැබුණේ එතනත් කලකිරීම. ඉතින් මේ වෙනස තියෙනවා. ඒ කම්පණය දෙවිදිහකට ඇති වෙන්න පුළුවන්.
කියන්නේ ආචාර්යතුමනි සර් කියන්නේ ආචාර්යතුමනි කියන්නේ සිද්ධාර්ථ කුමාරයා මහා අම්නිෂ්ක්‍රමණය කරනකොට අර නාට්‍ය රංගනාවන්ගේ අර නටලා වැටිලා ඉීමේ ඒකෙන් සොම්නසක් ඇති වෙලා ඒ කියන්නේ මේ සසර මේ ජීවිතේ වැඩක් නෑ මෙතන හැමතිනම දුක තමයි තියෙන්නේ කියලා තමයි ඒ ගමන තව දුරටත් සාර්ථක ක්‍රියාකාරීත්වයේ වුණේ ඒ නිසා නේද ආචාර්යතුමනි? ඒවලබ තීරණය කරන්නේ දැසෙනින් යන්න මහ බිෂ්මනී කරන්න මේ නාට්‍යංගනාවන්ගෙන් ඒ අවස්ථාවේ සිටින ස්වරූපය දැක්කහම.
ඔය එහෙම සිද්ධි ගණනාවක් තියෙනවා. එකම සිද්ධියක් කියලා කියන්න බෑ. ඔය සතර පිරණීති දැකීම තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. ඊළඟට රාහුල කුමාරයේ ඉපදීමත් හැරවුම් ලක්ෂයක්. නිබ්බුත පද ඇසීමත් හැරවුම් ලක්ෂයක්. ඒ කිසාගෞතමීගේ නිබ්බුත පද අහන්න ලැබීම මේ දිනුනේ වෙයි, මෙවන් පුතෙකුලදම අවනිුනේ වෙයි, පියාණින්නේ වෙයි, පිරිඳ නිුනේ වෙයි, මේ ටික අහන්න ලැබුණාම ඇයි මම උන්වහන්සේට ඇතිවෙන්න ඇත්තේ මම නිවිලාද කියලා. දැන් සාමාන්‍ය කෙනෙක්ට අහංකාරයක් නැති වෙන්නේ මේ මහන්ත ලැබුණාම. මේ වගේ පුතෙක් ලැබුපු අම්මා කොච්චර වාසනාවන්තද, තාත්තා කොච්චර වාස්, මේ වහනකොට ඒ දරුවට ඇති වෙන්නේ අහංකාරයක් නේ. හැබැයි සිද්ධාර්ථ කුමාරයාට ඒ බෝධි චිත්තයට ඇති වෙන්න ඇත්තේ අහංකාරයක් නෙවෙයි. මේ නිවීම කියන්නේ මොකද්ද? මොකද්ද මේ කියන්නේ? මම නිවිලද? මට නිවෙන්න බැරිද? අනේ චතන ලොකෝ මේ ලොකෝ දවක් වෙන්න ඇති මේ නිබ්බුත පද අහන්න ලැබීම. මොකද අවසාන වශයෙන් උන්වහන්සේ නිබ්බුතේ ගැනනේ කතා කළේ, නිබ්බාණ ගැනනේ. ඒ අත්දැකීමත් නිබ්බාණනේ. ඊළඟට ඔබතුමා කියු නාට්‍යාංගනාවන්ගේ ඒ නලගණන්ගේ ඒ ලස්සනයි. ඊට පස්සේ අර නිල්ලට ගියාම ඒ කෙල පෙරාගෙන, කඹ පෙරාගෙන ගොරෝගොරු ඉන්න ඒ අත්දැකීම දැක්කා. මේක විනාඩි කිහිපයකට මොනතරම් පරිවර්තනයක් වුණාද කියලා. එතකොට මේ සිදුවීම් සතර පෙර නිමිති රාහුල කුමාරයාගේ උත්පත්තියයි ඊළඟට ওই නාට්‍යාංගනාවන්ගේ විකාරයි, නිබ්බුත පද ඇසීමයි, මේ ටිකයි සහ ඒ මාලිගාව ඇතුලේ තිබිච්ච පරිසරය. ඒ සුද්ධෝදන රජුරෝ හදලා දීපු පරිසරයක් තිබ්බනේ. ප්‍රශ්නයක් ඇති නොවන, හිතන දේ ලැබෙන. එතන මේ සියලුම වර්තමාන සාධක උදව් වෙන්න ඇති.
වර්තමාන.
හැබැයි ওই සාධක ඔක්කොම තිබුණා අර බෝධිචිත්තේ පාරමිතා පිරුණු ඒ බිරි පූර්ණ වුණු බෝධිචිත්තේ තිබුණ නැත්නම් ඉතින් අභිනිෂ්ක්‍රමණයක් කරන්නේකුත් නැහැ. ඔය කුසලයේ යෑමකුත් නැති වෙයි. හොඳයි. දැන් කල්‍යාණ මිත්‍රේනි, මේ නැවැත්ම යථාර්ථයක් කරගන්න පුළුවන් කියන කාරණය සහ පැවැත්ම සිදුවෙන්නේ අවිචාර බුද්ධිය නිසා කියන කාරණය, මේ දෙක පැහැදිලි කරගන්න පුළුවන් නම්, ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් නම්, නැවතත් අවධාරණය වෙන්නේ සීබුද්ධියේ වටිනාකමයි. සීබුද්ධිය තිබුණොත් නවතින්න පුළුවන්. ඒ මොහොතේම නවතින්න පුළුවන්. සිතිවිලි නවත්ත ගන්න පුළුවන්. කතාව නවත්ත ගන්න පුළුවන්. ක්‍රියාව නවත්ත ගන්න පුළුවන්. ඒතර මේ නැවැත්ම නිරෝධය ඇත්තක්. ඒ තවදුරටත් මේ ප්‍රාර්ථනය අනාගත ඉලක්කයක් නොවේ, වර්තමාන යථාර්ථයක් කරගන්න පුළුවන්. ඒකම මේ සීබුද්ධිය නැති වෙන විදිහටයි මේ මැෂින් එක හදලා. ගැළවිලා යන විදිහට ප්‍රශ්නෙක. සා ප්‍රශ්නයක් එන්න කලින් සීබුද්ධිය හරියට හයි කරගන්න. ගැළවිලා ගියාට පස්සේ ආගෙන ආගෙන ගිහිල්ලා මේ ගැනලා හයි කරගන්න එක අමාරුයි. ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් නැති නොවන සීබුද්ධියක් ඇති කරගන්න. එයයි අපට අප වෙනුවෙන් ලෝකේ වෙනුවෙන් කළ යුතු සහ කළ හැකි මහත්ම මහත් සත්කාරය. ඒ දැක්මත් සමග හිතවතුනි අපි අද මේ ආධ්‍යාත්මික අම්බලමින් වෙන් වෙලා යමු. මේට අත හිත දෙන සෑම දෙනාටම කෘතවේදීත්වය පළ කරනවා. විශේෂයෙන් ඩොක්ටර් සුජාන්ති මෙනවියට මේ කරන කැපවීමට සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසීමක්ම වේවා.